සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ වන විට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන්නට අවශ්‍ය වන්නා වූ දැනගත යුතු බොහෝ කරුණු මේ පින්වතුන් දැනගෙන තියෙනවා. තවත් මේ ප්‍රායෝගිකව මේ ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරන්නට අවශ්‍ය වන බුද්ධ දේශනාවේ එන වැදගත්ම සූත්‍ර ධර්මයක් වූ ගිරිවානන්ද සූත්‍රය පිළිබඳව කරුණු කීපයක් විග්‍රහ කරන්නට තමා මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ මේ ගිරිවානන්ද සූත්‍රය විග්‍රහ කළේ යම් විශේෂ හේතුවක් අරබයා. ඒ හේතුව මේ සූත්‍රයේම කියලා තියෙනවා. ඒකන් සම්යම් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේනකෝපන සමේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ අතකෝ ආයස්මානන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒ තදවෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ සාධුබන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේන උපසංගමිතු අනුකම්පං උපාදායා ති සචේ කෝට්ටං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙහි ආසි ධානංකෝ පණේතං විජ්ජං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ධානසෝ පටිපස්සම්බෙය්‍ය. මෙතන තියෙනවා වචනයක් යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ. මේ ගිරිමානන්ද කියන්නේ පුද්ගලයෙකුගේ නමක් කියලා තමයි අපි අද හිතන්නේ. අද සම්මතයෙන් පුද්ගලයෝ ඔය ධර්මයේ දේශනා කරන ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන විග්‍රහ කරන අය හිතන්නේ මේ ගිරිමානන්ද කියලා හාමුදුරු නමක් හිටියා. මෙයාට හොඳටම දුක්ඛිතයි බාලයි ඇඳක නැගිටින්නත් බැරුව ඇඳක නැගිටින්න බැරුව බොහොම අමාරුවෙන් ගිලාන වෙලා හිටියා. මේ හාමුදුරුවන්ට මේ දස සංඥා සූත්‍රය දේශනා කළා. දේශනා කළාට පස්සේ ඇඳෙන් නැගිටලා දුක්ඛිත බවෙන් මිදුණා කියන එක තමයි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙන්නේ විග්‍රහ කරලා තියෙන්නේ මේක වැරදි මතයක්. මේ යං ගිරිමානන්දස්ස කියන නමේ තේරුම ගිරි කියන්නේ කන්ද, දුක් කන්දෙන් මා කියන්නේ මිදෙන්න. මේ මිදිය යුතු දුක්ඛන්දෙන් දුක්ඛන්ද උපාදානය කරගෙන නන්ද කරගෙන නන්දි කැමැත්තෙන්ම උපාදානය කරගත්ත පුද්ගලයෙකුට කියනවා ගිරිමා නන්දස්ස. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ සියලුම පෘථග්ජන පුද්ගලයන්ට මේ රෝගය මේ ගිරිමානන්දස්ස කියන පුද්ගලයාට යොමුණු රෝගය සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ රෝගයක්. එනිසා මේ සංසාර රෝගය සෑම පුද්ගලයෙකුටම තියෙන ලෙඩක්. එහෙමනම් මේ දුක්ඛෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ කියන තත්වය කොයි වෙලාවෙ හෝ සියලුම පෘථග්ජන පුද්ගලයන්ට එන්න පුළුවන්. එනිසා මේ සංසාර රෝගය කොයි වෙලාවක හෝ සියලුම පෘථග්ජන පුද්ගලයන්ට මිදෙන්න නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ අනුදැන වඩාල පෙන්වා දුන්න මේ දස සංයෝජන සියලුම පුද්ගලයන් විසින් සියලුම ඔය දුක්ඛිත බාල ගිලාන ආබාධිත සෑම කෙනෙකුටම දුන්න බේටක්. මේ බේට දුන්නේ මේ කියන මේ පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන් වන ආකාරයට. එනිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ එක පුද්ගලයෙකුට එක ලෙඩ වුණ හාමුදුරු නමකට නෙමේ, මේ පෘථග්ජන රෝගීන් හැටියට මේ දුක්ඛන්ද තමන්ම හදාගෙන මේකෙන් මිදේ නිදහස් වෙන්න බැරුව විඳවන සියලුම පෘථග්ජන රෝගීන්ට. මේ බබ රෝගීන් පෙළෙන්න මේ රෝගලට හේතුව මේ සංඥාවේ මේ වැරදි නිච්ච බව, සුඛ බව, අත්ථ බව තමන් උපාදානය කරගෙන ඉඳීමයි. ඒ නිසා මෙතෙන්දී මේ යමෙක් හිතනවා නම් මේ එක හාමුදුරු නමක් ඇඳක හොඳටම ලෙඩ වෙලා රෝගී වෙලා හිටියා, ඒ හාමුදුරුවන්ට මෙන්න මේක ගිහිල්ලා කීපතරයක් සජ්ජායනා කළාම ඒ හාමුදුරුවන්ට සුවපත් වුණා කියලා, ඒක වැරදි කතාවක්, වැරදි අර්ථයක්, වැරදි පෙන්වා දීමක්. ඒ නිසා මෙතේ තියෙන්නේ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිපසන්දි. මේක පටිපස්සම් බෙය කියලා අවසාන වශයෙන් තියෙනවා. මේ බැමි වලින් මේ ගිරි මේ කන්දෙන් මේ දුක්ඛන්දෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න මේ කියන දස සංඥා උපකාර වෙනවා, උපකාර වුණා. ඒ නිසා මේ දස සංඥා ඊට පස්සේ විග්‍රහ කරනවා. අනිත්‍ය සංඥා, අනර්ථ සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝක අනුබිරත සංඥා, සබ්බේ සංඛාරාසු අනිච්ච සංඥා, ආනපාන සති. මේ 10 තමයි මේ දස සංඥා. දැන් මෙතන මේ මාගදී භාෂාවෙනුයි මේ කතාව කියලා තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මාගදී භාෂාවේ තියෙන්නේ මේක ආර්ය භාෂාවක්. මේක අගිනම් මුලට කියවෙ යුතු භාෂාව. ඒ නිසා දැන් මෙතන දැන් අනිච්ච සංඥා කියලා ගත්තොත් වැරදි සංඥාවේ අනිච්ච බව, සංඥාවේ අනත්ත බව, සංඥාවේ අසුභය, සංඥාවේ ආදීනවය, සංඥාව ප්‍රහාණය කළ යුතු බව, සංඥාව විරාග කළ යුතු බව, සංඥාව නිරෝධ කළ යුතු බව, මේ සංඥාවේ අභිරතය අනභිරතය බවට වෙනස් කළ යුතු බව, මේ සංඥාවේ අනිච්ච බව සබ්බ සංඛාරේසු වලට මෙනෙහි කළ යුතු බව, ඒ වගේම ආනපාන සති මෙනෙහි කළ යුතු බව. දැන් සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මේ ඉදිරිපත් කළ ධම්මපරියාය මෙතෙන්ට අපි යොදාගත්තේ නැත්නම් අපිට මේ පිළිබඳව තේරුමක් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි, එනිසා මේ දෙකම තේරුම් ගත යුතුයි. දැන් අපි එකෙන් එක අරගෙන බලනවා නම් සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, ඒ වැරදි සංඥාවේ නිච්ච බව හිතෙන් අයින් කරන්න ඕන. අනිච්ච අනුපස්සී විහරති, නිච්ච සංඥා පජහති. මේක ආනපාන, මේක සේවිතබ්බා අසේවිතබ්බා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සංඥාවේ නිච්ච බව තියෙන තාක්කල් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳව තමයි රූප සංඥා එන්නේ. මේ පිළිබඳව මේ සංඥාවේ නිච්ච බව තියෙන තාක්කල් ඒ පුද්ගලයා දුක්ඛිතෝ ආබාධිතෝ බාලෝ ගිලාන. හේතුව ඔය සංඥාව නිච්චසේ පවත්වන්න බෑ, නවත්වන්න බෑ. මනාපසේ ඍෂිසේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුළ නෑ. සබ්බේ ධම්මා අනත්තා. ඉතින් ඒක නිසා මේ සංඥාවේ නිච්ච බව මෙනෙහි කර අනිච්ච බව මෙනෙහි කළා, ඒ තමන්ගේ දුකට රෝගයට ආබාධයට හේතු සංඥාවේ නිච්ච බව තමන්ගේ හිතෙන් අයින් කරන්න ඕන. හේතුව අයින් කළාම ඵලය නැති වෙනවා. ඵලය තමයි රෝගය. මේ රෝගයට හේතුව තමයි නිච්ච බව. එතකොට නිච්ච බව හිතෙන් අයින් කරන්න නම් සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළ යුතුයි, අනුපස්සනා කළ යුතුයි. ඒ වගේම සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා, සංඥාවේ අත්ත බව මඤ්ඤතාවය හිතෙන් අයින් කරන්න ඕන. ඒ වගේම සංඥාවේ අසුභය මෙනෙහි කළා, සංඥාවේ සුන්දර බව, සුභ බව, සුඛ බව, සුචි බව හිතෙන් අයින් කරන්නට ඕන. ඒ වගේම සංඥාවේ ආදීනව මෙනෙහි කළා, ඒ සංඥාව නිසා ලබන ආස්වාදය බොහොම බලවත් රෝගයට බාධාවකට හේතු වෙන බව තේරුම් අරගෙන මේ සංඥාවේ ආදීනව මෙනෙහි කළ යුත්තේ ආස්වාදයෙන් මිදෙන්න. ඒ වගේම මේ සංඥාව ප්‍රහාණ කළ යුත්තේ මේ කාමච්ඡන්දය ව්‍යාපාද තීන මිද්ද ආදී කොට ඇත්තා වූ හිතට එන අර ප්‍රහාණය කළ යුතු දේ මෙනෙහි කළා, ඒ සමුදය උපාදානය ඉවත් කරන්න හිතේ. ඒ වගේම සංඥාවේ විරාගය මෙනෙහි කළ යුත්තේ හිතේ උපදින රාගය හිතෙන් ඉවත් කරන්න. ඒ වගේම සංඥාව නිරෝධ කළ යුත්තේ, සංඥාව නිරෝධ මෙනෙහි කළ යුත්තේ සංඥාව දිගේ රෝධ ගැනීම නවත්තන්න. එහෙම නැත්නම් සමුදය නූපදවා නිරෝධ කරන්න. ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ සංඥාවේ අනබිරතය මෙනෙහි කළ යුත්තේ සංඥාවේ අබිරතය හිතෙන් ඉවත් කරන්න. දැන් සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම මේ ප්‍රිය මනාප වූ මිහිරි වූ දෙයට ඇලෙන්නේ අර සංඥාවේ අබිරතයක් තමන්ට තියෙන නිසායි, පේන නිසායි. ඒ නිසා ඒක වැරදි. ඒ වැරද්ද තමයි හේතුව දුකට ආබාධයට බාල ගිලාන බව. ඒ නිසා ඒ වගේම සංඥාවේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන්නේ අපි මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිච්ච අනිඤ්ඤාභිසංකාර පිළිබඳව නිච්ච සංඥාවක් තියෙනවා. ඒක වෙනස් වුණාම අර සබ්බ සංකාරේසු අනිච්ච සංඥා මෙනෙහි කළා, අර ඒ අභිනන්දනයෙන් අභිරතයෙන් අභිසංඥාවලින් මිදී නිරාස වෙන්න පුළුවන්. ඒ වගේම මේ හැම තැනකදීම ආන පාන සති මෙනෙහි කළ යුතු දෙපැත්ත මේ ද්වතාව. එතකොට අර සබ්බාසම සූත්‍රයේ පෙන්වා දුන්න මේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි ආනපාන සෑම තැනකටම අදාළයි. බැරි වෙලාවත් යම්කිසි කෙනෙක් මේක කියවගෙන යනවා නම් අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, අදීනව සංඥා මේක තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක්. මේකේ ධර්මතාවය වටහා ගත්තේ නැති පුද්ගලයෙක්. ඒ නිසා මේ කියලා තියෙන්නේ මාගදී භාෂාවෙන්. මාගදී භාෂාව අනිත් පැත්තේ නම් කියන්න ඕනේ යම් යම් තැන්වලදී. ඒ නිසා මෙතන හැම තැනකදීම මේ සංඥාවේ අනිත්‍ය බව, අනත්ත් බව, අසුභය, ආදීනවය ප්‍රහාණය කළ යුතු බව, විරාග කළ යුතු බව, නිරෝධ කළ යුතු බව, මේ සබ්බලෝක අනිරතය අබිරතයෙන් ව්‍යාප්ත කරන බව, ඒ වගේම සබ්බ සංකාරයේදී අනිත්‍ය සංඥා, සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා අපි මේ රෝගයට මුල්ලු මේ සංඥාවේ නිත්‍ය බව, අත්ත බව, සුන්දර බව, සුභ බව, ඒ වගේම ආස්වාදය, ඒ වගේම කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්‍යා ආදී වූ මේ ප්‍රහාණය කළ යුතු දේ උපාදානය කර ගැනීම, ඒ වගේම රාගය, ඒ වගේම රෝධ ගැටීම, මේ ආදී කොට ඇත්තා වූ මේ සියලුම දේ ප්‍රහාණය කළ යුතු දෙයක්, පාන කළ යුතු දෙයක් මෙතෙන්දී තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ සියලුම දේ කියලා නැහැ. ඒක යම් ආකාරයක ධර්ම ඥානයක් ලැබුණු කෙනෙකුට මේකේ ද්වතාවය තේරුම් ගත්තට පස්සේ මේ සංඥා නිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ නිත්‍ය සංඥාව හිතෙන් ඉවත් කරන්න. නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, අත්ථ සංඥාව මේ සියලුම දේ තමා මේ දුකට බාල ගිලාන ආබාධිත බවට හේතු වෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාව ටිකක් ගැඹුරුයි, ප්‍රඥාවන්තයෙකුට පමණයි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ එක පැත්තයි කියලා තියෙන්නේ, අනිත් පැත්ත අපි තේරුම් ගත යුතුයි. නමුත් මේක ඔය අභිඤ්ඤාතං අභිඤ්ඤය සූත්‍රයේ එහෙම නැත්නම් ඔය තියරි එකේ මේක හැම තැනකම විග්‍රහ කරලා තියෙනවා. ඒක හොඳට කියවුවත් මේ සියලුම දේවල් එතන තියෙන බව හොඳට පැහැදිලි වෙයි. ඒක හිමින්තරේ කියව ගන්න. ඕකේ දෙපැත්තක් තියෙනවා, ද්වතාවයක් තියෙනවා. අපි එකක් ආන කරනකොට තව එකක් පාන කළ යුතුයි, බැහැර කළ යුතුයි, ඉවත් කළ යුතුයි. ඒ නිසා මේ අනිත්‍ය අනුපස්සනා කරන්නේ නිත්‍ය සංඥාව හිතෙන් ඉවත් කරන්නටයි. දැන් මේ මෙතන තියෙනවා අනිත්‍ය, අනත්ත්, අසුභ, ආදීනව, පහන, විරාග, නිරෝධ, සබ්බලෝක අනබිරත, සබ්බ සංකාරේසු අනිත්‍ය. මෙතන එකක් කියලා නැහැ, පෙන්නලා නැහැ. මොකද්ද ඒ එක? මෙතන එකක් කියලා නැහැ. දැන් අපි දන්නා දුක, දැන් මේ දුක කියන්නේ ඵලය. මේ ඵලය අයින් කරන්න තමයි මේ දහයම, ඒකනේ අර දුක්ඛිතෝ ආබාධිතෝ ගිලානෝ බාලෝ, ඒ ඔක්කොගෙම තමයි මේ එක කියලා තියෙන්නේ. ඒක අයින් කරන්න තමයි මේ දස සංඥාම මෙනෙහි කළ යුත්තේ. එතකොට මේ ආනපාන ද්වතාවය සේවිතබ්බා අසේවිතබ්බා තේරුම් නොගත්ත කෙනෙක් අර දුක උපාදානය කරගෙන තියෙනවා. ඒ නිසා මෙතන මේ දුක කියන ඵලය ඉවත් කරන්න තමයි මේ සියලුම හේතු ඉවත් කරන්න ඕන. හේතු මෙතන කියලා නැහැ. නමුත් හේතු අපිට තේරුම් ගන්න ඕන. හේතුව තමයි නිත්‍ය බව, අත්ත බව, සුභ බව, ආස්වාදය, අර කාමච්ඡන්ද ආදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ ආදී එක, ඒ වගේම අර රාගය, අර රෝධ ගිහිම, අර අබිරතය, අර සබ්බලෝක සංකාරේසු නිත්‍ය බව. ඉතින් ඒක නිසා ඒ අයින් කළ යුතු දේ හිතෙන් අයින් කරාම දුක නැති වෙනවා. ඒ නිසා දුක නම් මේ සෑම අයින් කරන අවස්ථාවකම දුක නැමැති රෝගයට පිළියමක් වෙනවා. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්දස්ස කියන මේ පුද්ගලයෙක් එහෙම නෙමේ, මේක මේ හැම පෘථග්ජන පුද්ගලයෙක්ම ගිරිමානන්ද කෙනෙක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ පෘථග්ජන තත්ත්වයේ ඉන්නවා නම් මේ නිත්‍ය සුඛ අත්ත ආදී කොට ඇත්තා වූ මේ ආකාරයට හිතනවා නම්, කල්පනා කරනවා නම්, කටයුතු කරනවා නම් නියත වශයෙන්ම ඒ පුද්ගලයා ආබාධිතෝ දුක්ඛිතෝ බාලෝ විලානෝ. ඒ නිසා මේක සියලුම පෘථග්ජන පුද්ගලයන්ට මේ සංසාර රෝගය නැමැති රෝගයෙන් මිදෙන්නට බුදුහාමුදුරුවෝ හදලා දුන්න නියම නිවැරදි සරල පහසු බේතක්. මේක බේතක්. මේ බේත බිව්ව ගමන් හදාගෙන ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ රෝගයෙන්, මේ දුක නැමැති රෝගයෙන් මිදී සදාටම නිදහස් වෙන්න. ඒ නිසා මේ ඊළඟට එකින් එක එකින් එකම මේ ගිරිමානන්ද සූත්‍රයේ විග්‍රහ කරනවා. කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගරගතෝවා ඉති පටිසංචික්කති රූපං අනිච්චං. වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්ඡන්ති. දැන් මෙතන තියෙන්නේ පංචස්කන්ධයේ කොටස් පහම. දැන් පෘථග්ජන පුද්ගලයෙක් මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්න එක නිච්චයි සුඛයි අත්තයි කියලා තමන් තීරණ පරිඥාවක් ඇති වූ නිසා, තමන්ගේ තීරණය මේ ප්‍රිය මනාප ඌදේ නිච්චසේ සුඛසේ අත්තසේ පරිහරණය කරන. නමුත් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පහම නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න බෑ. ඒ නිසා මේ රූපං අනිච්ඡං වෙන් මෙනෙහි කළා රූපේ නිච්ච බව, වේදනා අනිච්ච බව මෙනෙහි කළා වේදනාවේ නිච්ච බව, සංඥාවේ නිච්ච බව, සංකාරේ නිච්ච බව, විඥානයේ නිච්ච බව හිතෙන් ඉවත් කරන්න ඕන. ඒ අනුව ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති අයං උච්චනානන්ද අනිච්ච සංඥා. ඒ නිසා පංචස්කන්ධයම උපාදානය කරගන්නේ පෘථග්ජන පුද්ගලයෙක් නිච්ච සේ දකින නිසයි. මේ නිච්චසේ දැකීමම තමා අර දුක්කෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ තත්ත්වයට පත්වෙන්නේ. ඒ නිසා මේ නිච්ච සංඥාවම හේතු වෙනවා සුඛ අත්ත සංඥාවලට, සුභ සුව. ඒ නිසා මේ සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මෙතන මේ එක පැත්තක් විතරයි කියලා තියෙන්නේ. නමුත් අපි මේ රූපේ අනිච්ච බව, වේදනාවේ අනිච්ච බව ආදී වශයෙන් මේ අනිච්ච මෙනෙහි කළ යුත්තේ නිච්ච සංඥාව හිතෙන් ඉවත් කිරීම සඳහාමයි. ඒක තේරුම් ගත්තට පස්සේ මේ උපාදානය කරගත්ත දේ අත්හැරීමට පුළුවන් වෙනවා. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ ටිකක් ගැඹුරුයි. හැබැයි තේරුම් ගැනීම බොහොම සරලයි. අර සේවිතබ්බා සූත්‍රයේ තියරි එක නියාමය තේරුම් ගත්තට පස්සේ ඒක ධම්ම පරියාය. ඒ වගේම අනත්ත සංඥා ඊළඟ එක ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා. ඊළඟට තියෙන්නේ දැන් මේ අනිච්ච සංඥාවේ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම. අනත් සංඥාවේ තියෙන්නේ චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මනෝ කියන මේ ආයතන හය පිළිබඳව චක්කු අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා දිව්වා අනත්තා රසානත්තා අධ්‍යාත්මික ආයතන 6 සහ බාහිර ආයතන 6 චක්කු රූප සෝත සද්ද ගාන ගන්ධ දිව්වා රස කාය පොට්ටබ්බ මනෝ ධම්ම කියන අධ්‍යාත්මික සහ බාහිර දස ආයතනය මේ අනත්ත හැටියට මෙනෙහි කරන්න ඕන ඒවා අත්ත කියලා මගේ කියලා මම කියලා ඒතන් මම ඒසෝ ආමස් මේ ඒසෝ මේ අත්තාති කියලා පෘතග් යන පුද්ගලයෙක් මගේ ඇහැ මගේ ගන මමයි මේ ඇයෙන් බිඳින්නේ මේ ආදී කොට ඇත්තා උද්දුකට හේතුවන්නා වූ බාල ගිලාන බවට පත්ව කරන්නා වූ මේ වැරදි සංඥාවක් පෘතග්ජන පුද්ගලයා තුළ තියෙනවා. ඒ නිසා මේ අනත් සංඥාවේ අනත්ත බව මෙනෙහි කිරීමෙන් අත්ත බව පජාති ප්‍රහාණය කළා ඉවත් කළා හිතෙන් මිදෙන්න පුළුවන්. ඒ අනුව අර දුක්ඛන්දෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ ආනපානමයි මේ ආයතන අධ්‍යාත්මික බාහිර වශයෙන් ආයතන ලෙසින් පාවිච්චි කිරීම අතහැරින්න ඕන. එතකොට මේ ආයතන කියන තත්වයෙන් මිදී නිදහස් වෙලා ඉන්ද්‍රිය ධර්ම හැටියට අර අනත් අනුපස්සනා කරනකොට අත් සංඥාව ඉවත් වෙනකොට ඉන්ද්‍රිය ධර්ම හැටියට ඔය චක්කු සෝත ගාන ජීවා කාය මනෝ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක කතමාචානන්ද අසුභ සංඥා. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා. මේකේ තියෙන්නේ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ කිව්ව මේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නාරු ආදී වශයෙන් වූ අර කොටස් 32 අර කුලප කුලක කොටස් 32 පිළිබඳව තමා මේ අසුභ සංඥාව මෙනෙහි කළා. මේවා තමා පුද්ගලයෝ සුභ හැටියට ගන්න අල්ලගන්නේ. පුද්ගලයෙක් හැටියට දකින්නේ සත්වයෙක් හැටියට සුන්දර බව අර ඇලෙන්නේ ප්‍රිය බවින් පුද්ගලයෙකුට මේකේ මේ අසුභය මෙනෙහි නොකර සුභ බව තේරුම් ගැතීම නිසා මෙනෙහි කිරීම නිසා. එනිසා මේ අසුභ සංඥාවේ අසුභ බව මෙනෙහි කිරීමෙන් මේ කුලක කොටස් 32කට බෙදලා අර සත්ව පුද්ගල සංඥාවෙන් ඝන සංඥාවෙන් මිදී නිදහස් වීම නිසා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර සුන්දර බව සුභ බව හිතෙන් අත්හැරලා මේ අසුභය මෙනෙහි කරන්න. ඒ අනුව අර උපාදානය එමනනම් ඇලීම ගැටීම මුලාව වැරදිසේ මැනීම සිතෙන් අයින් වෙනවා. අර රෝගයට ලෙඩට දුක්ඛිත බාල ගිලාන බවට හේතුව මේ සත්ව පුද්ගල සංඥාවෙන් සුන්දර බවෙන් දැකීම ගැනීම තීරණය කිරීම ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙනවා. මේ සංඥාවේ අසුභය මෙනෙහි කළා සුන්දර බව සුභ බව අත්තරීම නිසා. ඒ වගේම කතමාචානන්ද ආදීනව සංඥා. ඉදානන්ද බික්කු ආරඤ්‍යගතුවා රුක්කමූලගතුවා සුඤ්ඤාගාරගතුවා ඉතිපටි සංචික්කති බහු දුක්ඛෝකෝ අයංකායෝ බහු ආදීනවෝ. දැන් මෙතන මේ සංඥාවේ ආදීනව දැක ආත්මාදී සඳහා පංචස්කන්ධයම උපාදානය අත්හැර ගැනීම මෙතනත් තියෙනවා. ඒ නිසා මේ ආදීනම දකින්න තමා මේ සියලු ලෙඩ ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජන්ති. සෙයතිදම් චක්කුරෝගෝ සෝතරෝගෝ ගානරෝගෝ ජීවාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්නරෝගෝ මුඛරෝගෝ දන්තරෝගෝ ඔට්ට රෝගෝ කාසෝ මෙම මේ නොයෙකුත් ආකාරයට විවිධ ආකාරයේ රෝග ආබාධ කියලා 108ක් වූ රෝග ආබාධ කියලා තියෙනවා. ඒ නිසා මේ සියලු රෝගවලට හේතුව මේ සංඥාවේ ආදීනව නොදක ආස්වාදය ලබන්නට කටයුතු කිරීමයි. එනිසා ආස්වාදයේ හිතෙන් අත්තරියාම ඒ අනුව ආදීනව සිතෙන් ඉවත් වෙනවා. අමරි මත්තර කියන්න ඕනේ නැ කරන්ට් එක දාන්න. ඒක නිසා මේ සංඥාවේ ආදීනව මෙනෙහි කළ යුත්තේ ආස්වාදය හිතෙන් ආස්වාදය නොවිඳ ඒ බිඳවීම අත්තරින්. අපි ආදීනව දැකගත්තොත් ආස්වාදය විඳවන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ හැම තැනකම ආන පාන අර සේවිතබ්බා අසේවිතබ්බා තියරියක ධම්මපරියාය තේරුම් නොගත්තොත් මොකටද මේ සංඥාවේ ආදීනව මෙනෙහි කරන්න කියන එක කෙනෙකුට තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ සියලු රෝගවලට හේතුව අර ආස්වාදය විඳීමයි, ප්‍රියදීට ඇලීමයි, උපාදානය කරගැනීම. එනිසා ආදීනම දැක ආස්වාදය අත්හැරිනකොට මේ දුක්ඛෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ කියන තත්ත්වයෙන් මිදෙනවා. මේ රෝගවලින්ට හේතුව දකිනවා. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. මේ සංඥාව සංඥාවේ පහන කළ යුතු දේ මෙනෙහි කළා. ඒ සංඥාවෙන් අපි නිදහස් විය යුතු දේ තේරුම් ගන්න ඕන. මොකද්ද ප්‍රහාණ කළ යුතු දේ? උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමීති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමීති. උප්පන්නං විහිංසා විතක්කං. මේ සංඥාව ප්‍රහාණ කළ යුතු සංඥාව තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේක අර ඊයේ සබ්බාසෝ සූත්‍රයේ පෙරීඩා සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ ඒ වගේම කායගත සති සූත්‍රයේ සෑම සූත්‍රයකටම මේ පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තමයි මේ සියලු රෝගල් වලට හේතු. ඒ ප්‍රහාණ කළ යුතු දේ ප්‍රහාණය නොකිරීම තමයි දුකට, ආබාධයට, ගිලාන බවට හේතුව. ඒ නිසා අර සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙනවනේ මනෝ සමාචාරම් පහක්, ඒ වගේම සංඥා පටිලාභම් පහක්, ඒ වගේම අර චිත්තූපවාදම් පහක්. මේ සියලුම අවස්ථාවල කියලා තියෙන්නේ මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වැරදි. ඒ නිසා එවන් විදි නිදහස් විය යුතුයි, ඒවා ප්‍රහාණය කළ යුතුයි. ඒ ප්‍රහාණය කළ යුතු සංඥාව ප්‍රහාණය කළා ඒ අනෙක්කම්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හිතේ ඇති කරගත යුතුයි. ඒක තමයි පහන සංඥා මෙනෙහි කළ යුතු. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤගතවා, රුකමූලගතවා, සුඤ්ඤාගාරගතවා, ඉතිපටි සංචක ටිකටි, ඒතන් සන්තන්, ඒතන් පණීතන්, යදිතන් සබ්බ සංඛාර සමතෝ, සබ්බ උපදි පටි නිසග්ගෝ, තණ්හක්කයෝ විරාගෝ. මේ විරාග සංඥාව මෙනෙහි කළ යුත්තේ හිතේ ඇතිවෙන රාග සංඥාව, ලෝභ සංඥාව, ඇලෙන බව, ආලය ඉවත් කිරීම සඳහා. එනිසා මේ නොඇල්ම සමත විපස්සනා දෙකටම අදාළව මේ නොඇල්ම විරාග සංඥාවෙන් අවබෝධ කරගන්න ඕන. ඒ වගේම කතමාචානන්ද නිරෝධ සංඥා මේ හිතේ රෝධ ගැනීම තමයි අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක දිගේ හෝ අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් දැක්ක යම් යම් ප්‍රියමනාප දේ හෝ අප්‍රියමනාප අමිහිරි දේ හෝ මේ ආදී මනමැනි සිටීම හෝ දිගේ රෝධ ගැනීම තමයි මේක අයින් කරන්න ඕන. ඒ රෝධ ගැනීම නවත්තන්න සංඥාව නිරෝධ කළ යුතුයි. ඒ සංඥාව නිරෝධ කිරීමත් සමග රෝධ ගැනීම නවත්වනවා. රෝධ ගැනීම නැවැත්වීමත් සමග මේ දුක්ඛිත ආබාධ බාහල ගිලාන තත්ත්වයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් සමත විපස්සනා දෙකෙන් උපේක්ඛා සිතක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට කතමාචානන්ද සබ්බලෝක අනබිරත සංඥා විදානන්ද බික්කු ඒ ලෝකේ උපාදාන චේතසෝ අදිඨාන අභිනේස අභිනිවේසානුසය තේ පජහන්තු අභිනිවේස අනුසය මේ අනුසය ප්‍රහාණයට අදිෂ්ඨාන කර ගැනීමෙන් පුද්ගලයේ දුරු වෙන්නේ මෙන්න මේ අභිරතය හිතෙන් අයින් කරගන්න ඕන. ඒ සංඥාවේ අනභිරතය මෙනෙහි කරලා අභිරතය වෙනස් කළාම අර අනුසය අලුතෙන් අනුසය තමයි පුද්ගලය බොහොම වටිනවා කියලා පෘථග්ජන පුද්ගලයා හිතන්නේ. ඒක නිසා මේ අනුසය ප්‍රහාණයට අදිස්ථානයක් ඇති කරගන්නට පුළුවන් වෙනවා මේ සංඥාවේ සබ්බ ලෝක අනිබිරතය අභිරතයක් බවට පත්වීම ඉවත් කරන්න පුළුවන්කම ලැබීම. ඉතින් ඒක නිසා මේ අභිරතය තමයි හැම පුද්ගලයෙකුගේම අර ලොකු බලාපොරොත්තු නොයෙකුත් ආකාරයට දෙව් මිනිස් සැප කෙලවර බෝසත් පෙරුම් පුරන්ඩ මේ ආකාරයට මේ හිතේ තියෙන. ඉතින් ඒක නිසා ඒවැ මිදී නිදහස් වුණාම වර්තමාන මොහොතට හිත පවත්වාගෙන මේ ආනාපාන සති සමාධියෙන් හිත උපේක්ෂා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊගාවෙක කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා මේක දැන් ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ටියති හරායති දිගුච්චති මේක තියෙනවා අට්ටියති හරායති දිගුච්චති මේ සියලුම දේ අපි කොච්චර තදින් අල්ලගත්තත් අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර ආදී වශයෙන් හොඳයි යහපත් කියලා අල්ලගත්තත් ඒ සියලුම දේ අපිට ඒ ආකාරයට පවත්වන්න නවත්වන්න බෑ. ඒ සියලු දේ අටියති හරායති දිගුජති ඒවත් ගෙවිලා විනාශ වෙලා ඒවත් ඵල විපාක දීලා අවසන් වෙනවා. ඒක තමයි මේ සංඥාවේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඒ අනුව අර උපාදානය කර ගැනීම සංඥා හැටියට හිතෙන් අර පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර ආදී වශයෙන්දී පෘථග්ජන පුද්ගලයෝ උපාදානය කරගන්න. ඒ උපාදානය අත්හරින්න පුළුවන් වෙන්නේ මේ සංඥාවේ සබ්බ සංකාරේසු අනිච්චා මෙනෙහි කළා ඒ නිච්ච බව හිතෙන් අයින් කිරීමෙන්. ඊළඟට අවසානික තියෙන්නේ ආනපාන සති සමාධි. දැන් මේ නමේම මේ මුල් නමේමත් තියෙනවා ආනපාන. එකක් අපි මෙනෙහි කරන්නේ යහපත් එක මෙනෙහි කරන්නේ වැරදි එක මේ ලෙඩට මේ දුක්ඛිත බාහල ගිලාන ආබාධ තත්වයට මුල් වූ හේතු නිදාන වූ කරුණ ඉවත් කරන්න. ඉතින් ඒක නිසා මේ මුල් නමේම අර සේවිතබ්බා අසේවිතබ්බා මූල ධර්මයට අනුව ආනාපාන සති සමාධියේ මූල ධර්මයට අනුව ආනාපාන සතිය මේ නමේම තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ආනාපාන සති සමාධි හැටියට විග්‍රහ කරලා තියෙන්නේ නැවතත් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඒ වගේම කායගත සති සූත්‍රයේ තවත් නොයෙකුත් ආනාපාන සති සූත්‍රයේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍ර මේ ආදී වශයෙන් සියලුම සූත්‍රවල බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සතෝ අසසති සතෝ පසසති අර පණිදාය පරිමුඛං සතින් උපට්ඨපිට මේකමයි තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ ඒ අනුව දීගං වාස සන්තෝ දීගං වාපස්ස සන්තෝ රසං වාස සන්තෝ පජානාති තියෙනවා සික්කති තියෙනවා ඒ සික්කති වලට පස්සේ විහරති විහරස්මිති පච්චවෙකටි ඒවා ඔක්කොම මේකෙත් අර කායකායනුපස්සනාවට අදාළ පබ්බ හතර පබ්බ හතරයි තියෙන්නේ චිත්තානු කායනුපස්සනාවේ ආනපාන පබ්බය ඒ වගේම වේදනානුපස්සය චිත්තානු පස්සේ පස්සනාව ඉතින් ඒක නිසා ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාවත් බොහොම කෙටින් තියෙනවා දැන් ඔය කායනුපස්සනාවට අදාළ දේවල් තමයි දීගංවා රසංවා සබ්බකාය පටිසංවේදී සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං දක්වා ඊට පස්සේ වේදනානුපස්සන තමයි පීඨ පටිසංවේදී සුඛ පටිසංවේදී ආදී වශයෙන් තියෙන්නේ ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව තමයි චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංකාර පටිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං පස්සාමි චිත්ත පටිසංවේදී අස්ස පස්ස දෙක ඊට පස්සේ නැවතත් අභිප්පමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමුතයන් චිත්තං නැවතත් චිත්තේ චිත්තානුපස්සනාවට ඊට පස්සේ අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී බුද්ධානුසතිය එමනන්නම් ධම්මේසු ධම්ම අනුපස්සනාව ඒ අනුව මේ පටිනිස්සග්ගානුපස්සී විරති මේක කෙටියෙන්ම විග්‍රහ කරලා තියෙනවා ඊට පස්සේ සතියකෝ තං ආනන්ද මේ ආනපාන සති සමාධිය ඔය කායකානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව ආනපාන සති හැටියට මේකේ බොහොම කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා මේකම තමයි කායගත සතියෙත් මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේත් ආනපාන සති සූත්‍රයේත් නැවතත් විග්‍රහ කරලා තියෙනවා ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රය තවත් කෙටි ලෙහෙසි පහසු ක්‍රමයකට මේ ආනපාන සති සමාධියේ කෙනෙකුට පිහිටවන්න මේ සේවිතබ්බ ධර්මපරියාය තවත් දුරටත් දුවතාවය අනුව පැහැදිලි කරන්න විග්‍රහ කරපු සූත්‍රය එනිසා මේකේ අවසානය තමා මේ ආනාපාන සතිය වැඩිම නිසා නිබ්බිදානුපස්සනාවෙන් නොබැඳීම ඇති වෙනවා ඒ නොබැඳීම ඇති වුණාම අර දුක්ඛෝ බාලෝ ගිලානෝ ආබාධිතෝ තත්වයෙන් පුතග්ජන පුද්ගලයේ තත්වයෙන් මිදී නිදහස් වෙනවා ඒක තමා මේකේ කියලා තියෙන්නේ ඒ අනුව සෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්බති බුද්ධයි වායස් ඡායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝ ච පනායස්මතෝ ගිරිමානන්දසෝ ආබාධෝ අවුසි කියලා තියෙනවා ඒ නිසා මේක මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ මේ ආබාධය මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන මේ සංසාර රෝගය සියලුම පෘථග්ජන පුද්ගලයාට පොදු රෝගයක් මේ සංසාර රෝගය නැමැති ආබාධයෙන් මිදෙන්නට බුදුපියාණන් වහන්සේ මේ ලබා දුන්න බෙහෙත ඖෂධය සෑම කෙනෙකුටම එදා එක හාමුදුරු නමකට නෙමේ සියලුම දුක්ඛිත ආබාධ බාල ගිලාන බයෙන් පෙළෙන සියලු පෘථග්ජන ලෝකයාට මතු ගැලපෙන සුදුසුසේ ඉදිරිපත් කරපු ධර්මයක් ඉදිරිපත් කරපු සංවර සංසිඳීම සම්මා ත්‍රිසික්ඛාවම ඇතුළත් බෙහෙතක් මේක කවුරුත් කාටත් කවදත් භාවිතා කරන්නට සුදුසුයි හැබැයි හරියටම නිවැරදිව මේ ආනාපාන සති සමාධිය කායගත සති එයි කායිකායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව දැනගත්ත කෙනෙකුට පමණයි මේ ගිරිමානන්ද සූත්‍රය හරියට බොහොම කරන්න පුළුවන් නමුත් මේක ඉතාම සරල ඉතාම පැහැදිලි ඉතාම ලේසි ක්‍රමයක් මේ දස සංඥා තේරුම් ගත්තට පස්සේ. එනිසා මේ ආනපාන සති සමාධියම වෙනත් ආකාරයකට සරල විදියකට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට විග්‍රහයක් විස්තරයක් කරපු තැන තමයි මේ ගිරිමානන්ද සූත්‍රය. ඒ මිසක් මේක දැන් අද ඔය ගිරිමානන්ද සූත්‍රය ඇතුළු නොයෙකුත් සූත්‍ර දේශනා කරන බොහොම දේශකයෝ හිතනවා කියනවා විග්‍රහ කරනවා විස්තර කරනවා. මේ බුදුහාමුදුරන්ගේ කාලේ එක හාමුදුරු නමක් ගිරිමානන්ද කියලා නමක් තියෙන එහෙම මේ මේ ගිරිමානන්ද කියන්නේ ගිරි කියන්නේ දුක්ඛන්ද මා කියන්නේ මිදී නිදහස් වෙන්න බැරුව ඒ දුක්ඛන්දට යට වෙලා ඉන්නේ ඒක නන්දි. ඒ නිසා මේ දුක්ඛන්ද තමන්ම කැමැත්තෙන් හදාගත්ත පුද්ගලයාට කියනවා ගිරිමානන්ද. ඒ නිසා සියලුම පෘථග්ජන ලෝකයා ගිරිමානන්දලා සියලුම ගිරිමානන්දලට තමයි බුදුහාමුදුරුව මේ ධර්මය මේ ක්‍රමය මේ සූත්‍රය මේ දේශනා කළේ. එනිසා මේක එක හාමුදුරු නමකට හෝ එක පුද්ගලයෙකුට දේශනා කරපු දේශනාවක් හෝ දුන්න උපදේශයක් හෝ නෙමේ. සියලුම පෘථග්ජන පුද්ගලයන් ගිරිමානන්දලා මේ සංසාර රෝගයෙන් පෙළෙනවා දුක්ඛයි බාලයි ගිලානයි ආබාධිත. ඉතින් ඒක නිසා මේක කවුරුත් තේරුම් අරගන්න ඕන. මෙතෙන්දි මේ මගදී භාෂාවෙන් කියපු එකේ අනිත් පැත්ත කණපිට ගහලා අපි දැන් අද කියවන්නේ ඒක වැරදි. ඒක නිසා දැන් සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා. දැන් ඔය අභිඥාතං අභිඤ්ඤය සූත්‍රේ පැහැදිලිව තියෙනවා අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති අසුභ අනුපස්සී විහෙරති සුභ සංඥා පජහති මේ විරාග අනුපස්සී විහෙරති රාගං පජහති නිරෝධ අනුපස්සී විහෙරති සමුදයං පජහති මේ හැම එකක්ම ඔය අභිඥාතං අභිඤ්ඤය විග්‍රහයේ තියෙනවා. හොඳට කියවලා බලන්න. එතකොට ධර්මයේ තේරෙයි ආනපාන කියන්නේ මොකද්ද කියලා තේරෙයි. ඒ නිසා එකක් මෙනෙහි කළා ඇතුළට යහපත් දේ ගැනීම නිසා නරක වැරදි අයහපත් දේ ඉවත් කිරීම තමයි ආනපාන. අපි මෙත්තා අනුස්සතිය වඩලා හිතේ ඇති වෙන තරහ වෛරය ක්‍රෝධය ඉවත් කරන්න ඕන. ඊට පස්සේ ඒ තරහ සමතේටපත් වුණාට පස්සේ මෙත්තානුස්සතිය වඩලා ඒ තරහ කියන සංඥාව නිච්ච වෙලා තියෙන. අනිච්ච අනුපස්සනා කරලා ඒ නිච්ච වූ තරහ ගතිය සහ මුලින්ම හිතෙන් ඉවත් කරන්න ඕන. මේ වගේ මේ රාගයත් එහෙම ද්වේෂයත් එහෙම මෝහයත් එහෙම. ඒ සඳහායි මේ ගිරිමානන්ද සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළ තියෙන්නේ. මේක පිරිසිදුව පැහැදිලිව තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේ ආනපාන සති සමාධිය කියන්නේ අර සේවිතබ්බා අසේවිතබ්බා මූල ධර්ම නොදැන අත්හැරලා ඒක තේරුම් නොගෙන මේ මාගදී භාෂා ව්‍යවහාරය හරි හැටියට අවබෝධ කර නොගෙන කෙනෙක් මේවා කියෙව්වට සජ්ජායනා කළාට කටපාඩම් කර ගත්තට සූත්‍ර පිරිත් හැටියට ලක්ෂවාරයක් කියෙව්වට වැඩක් හරයක් අර්ථයක් නැහැ. ඒ වචන පමණ. ඒ නිසා අර සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළ යුත්තේ නිච්ච සංඥාව හිතෙන් ප්‍රහාණය කිරීම සඳහාමයි. මේක තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය පිහිටනවා. එහෙම නැන්නම් නැහැ. ඒක තමයි ධර්මය. අභිප්‍රමෝදයක්. දැන් පසාදු, පසාදු කියන්නේ පැහැදීම. පැහැදීම ටිකක් සද්ධාව මතුවෙනකොට මොකද අභිප්‍රමෝද, ප්‍රමෝදය අභිප්‍රමෝදය. දැන් පැහැදීම පසාදු, පසාදු අදිමොක්කෝ ප්‍රමෝදු අභිප්‍රමෝදය. ඔව්, දැන් අපි අපි හිතමුකෝ අපි ඇහෙන් දැක්ක ලස්සන රූපයක්. මේ ලස්සන රූපය අපි උපාදානය කරගන්නේයි ඒ පිළිබඳ අපිට නිච්ච සංඥාවක් කියනවා. මේක මම, මේක මගේ කරගන්න පුළුවන්, මේක මට අයිති කරගන්න පවත්වන්න නවත්වන්න පුළුවන්. එනිසා දැන් මම අල්ලගත්ත දේ දැන් කම්බි ගහලා කොටු කරලා කණ්ඩි දාලා ආරක්ෂා කරලා දැන් මගේ කියලා පවත්ව ගන්න. මේක මොකද්ද? නිච්ච සංඥා. පවතිනවාද? නැහැ. මේක ඊට වඩා ටිකක් ගැඹුරෙනුත් මම උදාහරණයක් දෙන්න. ඔන්න දැන් අපි ඇහෙන් රූපයක් දැක්කා, ලස්සන රූපයක්. අපි හිතමුකෝ කවුරු හරි යනකොට තරුණ ගෑන් ළමයෙක් දැක්කා. මේ තරුණ ගෑන් ළමයාව දැක්ක ගමන්ම ඊට එක්ක පාටම අපි අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ආව ගමන් අපි කරන්නේ මේ පටිච්ච වූ ගමන්ම අර කැමරාවක ටික් කියලා පින්තූරයක් ගන්න. මේ ගත්ත පින්තූරය වගේ අපි දැන් මේ චිත්තසංතානෙ මේ පින්තූරේ තැන්පත් කරගන්න. දැන් මේ තැන්පත් කරගත්ත දේ නිච්චයි. අර පාරිගිය ගෑනු ළමයා නිච්ච නැහැ, අනිච්ච. දැන් ඒ ගෑනු ළමයා දැන් වයසට යනවා. අපි මේ තැන්පත් කරගත්ත රූපේ අවුරුදු 20ක් 15ක් ගියත් ඒක නිච්චයි. හැබැයි අපි හිතන්නේම නැහැ මේක මේ මේක වෙනස් වෙනවා කියලා. නමුත් අර රූපය ස්වභාවකයි, මේක අස්වාභාවිකයි. මේක තමයි දෙපැත්ත. ඒ නිසා දැන් මේ නිච්ච සංඥාව අපිට අයින් කරගන්න පුළුවන් වෙන්නේ අර ඇත්ත ස්වභාවික තත්වය මොකද්ද? අනිච්චයි. තේරුණාද? අපේ කැමැත්ත හරිද හරිදි පරිදින්න මේක දවස ගානෙම වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා අනිත්‍යභාවයටපත් වෙලා වයසට යනවා, දිරා යනවා, ජරාවටපත් වෙනවා. නමුත් අපි අර නිච්චසේ පාත්‍රගත්ත රූපේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. අපි නිතරම මේ අපි ගත්ත රූපෙත් එක්ක තමයි අපි දැන් මේ හිතෙන් යම් ආකාරයක සුවයක් ආස්වාදයක් විඳින්නේ, උපාදානය කරගන්න. මේක ඇත්ත තේරුම් ගත්තා නම් අපි ඔය රූපෙ තියාගන්නවාද? නැහැ. හිතෙන් උදුරලා අස් කළා අයින් කරනවා. මේකත් මේ දවස ගානෙම දිරා යන වෙනස් වෙන විපරිණාමයටපත් වෙන අන්‍යතාභාවයටපත් වෙන කිසිම ආස්වාදයක් නැති දුකට හේතු වෙන දෙයක් කියලා තේරුම් ගන්න. එහෙමයි සියලුම දේ. එකක් දෙකක් නෙමෙයි. පංචස්කන්ධයම මෙහෙමයි. සබ්බ ලෝකේ අනභි, දැන් අභිරතය. අභිරතය තියෙන්නේ අපි ගාව. දැන් මේක විග්‍රහ කරලා තියෙනවා සබ්බ ලෝකේ අනභිරත සංඥා. අභිරතය වෙන අනභිරතයයි වෙනස් මිහිනෙහි කරන්න ඕන. ඒ අනභිරතය වෙනස් කරන්නේ අභිරතය ප්‍රහාණය කරන්න. සබ්බ ලෝක අනභිරත සංඥා, මේක මේ ලෝකේ උපාදාන චේතසෝ අදිත්‍යාන අභිවේස අදිත්‍යාන අභිවේස අනුසය තේ පජහන්තු. මේ අනුසය අපි අභිරතයෙන් උපාදානය කරගන්නවා. මේක පජහන්තු, මේක මේකෙන් වෙන් වෙලා මේ අනුසය ඉපදීම තනිකර නවත්තන්න පුළුවන්. මේ සංඥාවේ අර අනභිරතය වෙන සිහිපත් කළා, අභිරතය හිතෙන් ඉවත් කරන්න ඕන. ඒක සෑම දිනකටම ඔය සබ්බ ලෝක කිව්වේ ලෝකෙ කිව්වේ අඳුර. ඒ මේ සියලු අඳුර රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුරට හේතු වෙන දේ තමයි මේ අභිරත සංඥා. ඒ අභිරත සංඥාවේ අනභිරතය මෙනෙහි කළාම අඳුරෙන් විදී නිදහස් වෙන්න පුළුවන් රාග අඳුරෙන් ද්වේෂ අඳුරෙන් මෝහ අඳුරෙන්. ඒකයි සම්බලෝක අනභිරත සංඥාව මෙනෙහි කළා අභිරතය හිතෙන් අර අනුසය ඉදීම වෙනස් කරන්න නවත්තන්න. ඔව් 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 අපි ලොකු දැන් දෙව් මිනිස් සැප ලබන්නට රජ සැප ලබන්නට අර සැප විඳින්නට සිතුරු සැප බෝසත් පෙරුම් පුරන්නට මේ ආදී කොට ඇත්තා වූ නොයෙකුත් සැපනේ බලාපොරොත්තු වෙන්නේ. ඒව තමයි අභිරත. එකම ඔක්කොටම රෝග තියෙනවා. රෝග එකවරම ඔය රෝග ඔක්කොම තියෙනවා. නමුත් මතු වෙන්නේ වරින්ම. අභිරත විතර අභිරත විතරයි. අභිරත කියන්නේ දැන් අනුසය උපදින සෑම දෙයක්ම අභිරතයි. නෑ එතන දැන් අනුසය උපදින දේවල් ආශ්‍රය කළ යුතු නෑ. අනුසය උපදින දේවල් තමයි මේ අභිරතයෙන් අපි ගන්න පැවැත්ම පවත්වගෙන යන. අපි නීති බල එකම තමයි. දැන් පණිහිට තමයි මේ අභිරතය. අනභිරතය මෙනෙහි කළාම අපණිහිට බවට පත් වෙනවා. ප්‍රණීත බව සුවපත් වෙන බව සතුටක් සන්තෝෂයක් සුවයක් සැපයක් ලබන බව ඒක තමයි පණිහිට. අපණිහිට තමයි ඒකේ මෙනෙහි කළ යුතු. දැන් යම් යම් උපක්‍රම නිසා ආබාධ ඇති වෙනවා. උපක්‍රම මොනවාද? අපි දැන් මොකක් හරි හේතුවක් නිසා අපි වැරදි බේතක් බිව්ව ඒක මොකද්ද? උපක්‍රමයක්. උපක්‍රමිකා කිව්වේ ඒකයි. අපි වැරදි දැන් අපි හිතමුකෝ මොන හේතුවක් නිසා හරි අපි වැරදි බේතක් බොනවට කියන උපක්‍රමික. ඒ වැරදි බේත නිසා අපිට ඇති වෙන ආබාධ උපක්‍රමික ආබාධ. මාලා මේ මොකක් යටද තියෙන්නේ? සේවිතබ්බා සේවිතබ්බා සුත්‍රය. ඒකද? ඒක ඉතින් මෙහෙමයි. දැන් සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය දැන් මේකේ වචනෙන් වචනේ ඔය මහත්යට තේරුම් අරගෙන හරියන්නේ නැහැ. සේවිතබ්බා සේවිතබ්බා තේරුම් ගත්තා නම් ඇති. දැන් මාලා ගුල පරික්කා කියලා මේක ඇත්ත වශයෙන් මේ මල් ගඳ සුවඳ විලවුන් වගේ දේවල් තමයි මෙතන විග්‍රහ කරේ. නමුත් දැන් මේක අපි ආන පාන සේවිතබ්බා සේවිතබ්බා තමයි. නමුත් ඔක වචනයක් විතරක් අරගෙන හරියන්නේ නැහැ. තේරුණාද? ඒ ඡේදයේම අර්ථය ගන්න ඕන.
සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා
ඊයත් මේක පැහැදිලි කළා. දෙකක් තියෙනවා. අපි දැන් දරුවෙකුගේ උගුරේ කටුවක් ඇනිලා තියෙනවා. දැන් දරුවා මේ දුකෙන් කෑ ගහනවා. දැන් අම්මා හෝ කවුරු හෝ බොහොම අමාරුවෙන් දුකෙන් බලෙන් දරුවා කෑ ගහනකොට දුක තව වැඩි කර කර දරුවගේ ඇඟිල්ල දරුවගේ උගුරට ඇඟිල්ල දාලා අර කටුව ගන්නවා. ඒක මොකද්ද? ඒක දැන් කටුව ගත්තට පස්සේ ගන්න හැම අවස්ථාවකම දුක. හැබැයි ඒක ගත්තට පස්සේ දැන් දුක නිරාමිෂයි. දැන් දුක නිරාමිෂ දුක්ඛය. ඒ දුක නැවත දැන් කටුව ගත්තා. දැන් මොකද? ඒක මේක දුක්ඛ පටිපදාත් කියලා කියනවා. මේක දුක්ඛ නිරාමි අරක සාමිෂ දුක. විඳවා විඳවා ඉන්නවා. දැන් අර කටුව තිබුණොත් මොකද වෙන්නේ? සදාටම සාමිෂ දුකක් විඳවනවා. දැන් මේ දුකෙන් සදාටම නිරාමිෂ. දැන් ඒ දුක විඳවන්නේ නැහැ.
දෙන්නටම බලපාන.
දැන් අම්මත් කැමැත්තෙන් නෙමෙයි මේක ගන්න. දැන් අම්මත් බොහොම අමාරුවෙන් තමයි අර දරුවා කෑක් ගන්නවා, අමාරු වෙනවා. හැබැයි ඇඟිල්ල දාලා ගන්නවා. ඒ ගත්තට පස්සේ දැන් ඒ දුක නිරාමිෂයි. ඔව්, ඒවම තමයි. දැන් මොකක් හරි ඔපරේෂන් එකක් කරනවා කිව්වත් කෑල්ල කපලා දානවා. මේකත් නිරාමිෂ දුක. දැන් අපි ලෙඩේකට බෙහෙතක් ගන්නකොට තිත්ත අරලු බොනවා. ඒක මොකද්ද? ඒක අර නිරාමිෂ දුක. ටික ටික ක්‍රමාණයෙන් ඔය දස සංඥා අර මෙනෙහි කළ යුතු සංඥාව මෙනෙහි කළා. අනික පාන කරනකොට, අස් කරනකොට, පජාති කරනකොට ක්‍රමානුකූලව ආනපාන සති සංඥාව වැඩෙනවා. ඒකයි මේකේ තේරුම. ඔය දැන් ඔය ගිරිමානන්ද සූත්‍රයේ කියපු සියලුම දේවල් නැවතත් වචනකින් කියන්න පුළුවන්. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදි. ඒ වචන පේලියට 100%ක්ම ගැලපෙනවා. ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා මෙනෙහි කළා කිරීම. මෙහෙමයි. දැන් විරාග සංඥාව මෙනෙහි කරන්නේ රාගය අයින් කරන්න. නිරෝධ සංඥාව මෙනෙහි කරන්නේ සමුදය අයින් කරන්න. 10ම තියෙන්නේ ආනපාන. පහක විතරක් නෙමෙයි 10ම තියෙනවා අස්කල යුතු දෙයක්. 10ම ආනපාන තියෙනවා. තේරුණාද? පහක විතරක් නෙමෙයි. ලබාගත යුතු දේවල් නෑ මොකක්වත්. දැන් අපිට මේ දුකෙන් දුක කියන එකෙන් මිදී නිදහස් වෙන්න ඔය සංඥා 10ම මෙනෙහි කළා. 10ම අයින් කළ යුතු දේවල් තියෙනවා. 10ම දුකට හේතුවක්. මේ සංඥා මෙනෙහි නොකිරීම දුකට හේතුවක්. සංඥා මෙනෙහි නොකරන තාක් උපාදානය ඇති වෙනවා, ආස්වාදය ලැබෙනවා. රාගය නිච්ච බව, සුඛ බව, අත් බව, අභිනන්දනය, උපාදානය තියෙනවා. ආදීන සංඥා විග්‍රහ කළේ ආස්වාදය හිතෙන් ඉවත් කරන්න. තියෙනවා. දැන් තියෙනවා සෙම්ම සමුට්ටාන ආබාධ පිත්ත සමුට්ටා ආබාධ වාත සමුට්ටාන ආබාධ කම්ම සමුට්ටාන ආබාධ. දැන් කම්ම සමුට්ටාන කියන්නේ කර්මය. අපි දැන් මොකක් හරි පාප කර්මයක් කරනවා. පාප කර්මය කරපු වෙලේ ඉඳන් අපි සතෙක් මරනවා කියමුකෝ. ඒ සතා මරපු වෙලේ ඉඳන් අපේ හිතට තියෙනවාද යම් කර්ම පාප කර්මයක ශක්තියක්? ඈ තියෙනවා. ඒකෙන් දැන් ඒ පුද්ගලයා ඒ කර්මය නිසා ඒ පුද්ගලයාගේ හිතට ගතට මනසට දිගටම යම් විස්සෝපයක් වේගයක් ආවේගයක් වේදනාවක් තියෙනවා. ඒක ආබාධයක්. ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා. දැන් පින්කමක් කරලා පුණ්‍යාභිසංකාරයක් කරගත්ත ගමන්ම දැන් දෙව් මිනිස් සැප ලබන්න කැමැත්තක් තියෙනවා. මේකත් මේ නිවනට බාධාවක්, ඒකත් ආබාධයක්. ඒකත් අනිත් පැත්තේ හැබැයි මිනිස්සු ඒක අභිරතයෙන් සලකනවා. ඒක කැමැත්තෙන් උපාදානය කරගන්න. ඒක එතෙන්ට යන්න කැමති. හැබැයි නිවන ප්‍රමාද වෙන බව මිනිසු තේරුම් ගන්නේ නැහැ. ඒකත් ආබාධයක්. ඒ නිසා හැම තැනකදීම කම්ම නම් ඒක විපාකයක් ඵලයක් තියෙනම දෙයක්. කම්ම අන්ත කරන්නම ඕන. දැන් කම්ම අන්ත කරනවා කියන එකනේ කර්මාන්ත කරනවා කියලා අද පරිවර්තනය කළේ. යහපත් කර්මාන්ත. නමුත් මේකේ තියෙන්නේ සම්මා කම්මා අන්ත. සම්මා කම්මන්ත. ඒ නිසා කර්මාන්ත නෙමෙයි. කම්ම තමා මේ ලෝකේ පුණ්‍ය කම්ම, පාප කම්ම, අකුසල කම්ම තමා සියලුම පැවැත්මට හේතු. දැන් තමන් මේ මොහොතට කර පෙර කරපු පාප කර්ම, පුණ්‍ය කර්ම දෙකම කම්ම. ඒ දෙකම කවදා හරි අන්ත කරනකම් ඵල විපාක දෙනවා. හැබැයි දවස් 7ක් තුල අන්ත කරන්න පුළුවන්. පුණ්‍ය පාප පහිනස කරන්න පුළුවන්. නෑ, පුණ්‍ය පාප පහිනස කරන්න පුළුවන්. අහෝසි කම්ම වෙනවා. කවදා කරපු සියලු කම්ම කවදාරි අහෝසි වෙනවා. ඒක ආනන්තරී පාප කර්මයක් කළත් ඒකත් අහෝසි වෙනවා. ගෙවල ඉවර කරනවා කාලයක් යනකොට. නමුත් මේ කම්ම අන්ත කිරීමක් නෙමෙයි ඒක. ඒක අහෝසි වීමක්. ඒක පහින කිරීමක් නෙමෙයි. ඒක විරාග කිරීමක් නෙමෙයි. ඒක කපා දෙමීමක් නෙමෙයි. අහෝසි වෙනවා ඉබේම. තේරුණාද? අහෝසි වෙන්නේ ගෙවලා වැය කරලා. තේරුණාද? ගෙවලා වැය කරලාමයි අහෝසි වෙන්නේ. දැන් අපි මේක දැකලා එකපාරට මේ ආනපාන සති සමාධියෙන් අපි කපා දැම්මු, විරාග කළු, නිරෝධ කළු, අර නිත්‍ය සංඥා ඉවත් කළු. එතෙන්දි වෙන්නේ මොකද? එතකොට පහීන පහියන්ති. ඒක අහෝසි නෙමෙයි, පහ ප්‍රහාණය කළා, ඉවත් කළා, අස් කළා, උදුරලා දැම්ම, අයින් කළා. පින්කම් කරලා කුසලයක් බවට පත් කරගත්තොත්, දැන් මං උදාහරණයක් කියන්න. දැන් ඔයා පින්කමක් කරලා ඔයා මෙත්සිත පතුරවලා ඔයාගේ තරහකාරයෙකුට, වෛරක්කාරයෙකුට, විරුද්ධකාරයෙකුට මෛත්‍රී කරලා පින් දෙනවා, පින් පවරනවා. යහපතක් වේවා, සුවයක් වේවා, සිතක් වේවා, සහනයක් වේවා. දැන් ඔය තරහ ඔයාගේ හිතෙන් නැති වුණාද? ඉවත් වුණාද? ඉවත් වෙනවා. ඉවත් වීම මොකද්ද? කුසලස්ස. ඔයාගේ හිතේ තරහ තියෙන තාක්කල් අකුසලයක් පවතිනවා. එතකොට කුසලස්ස කියන්නේ මොකද? අර ඔයාගේ හිතේ තිබුණ කෙලෙස් ගතිය, කිලුටු ගතිය, කුණු ගතිය අයින් කිරීම. තේරුණාද? එතකොට ඔයා පින්කමක් කරලා මෙත් වඩලා ඒ පුද්ගලයාට පින් දුන්නොත්, පින් පැවරුවොත් එත ඒක කුසලස්ස උපසම්පද. ඒක කුණුසලා හැර අස්කිරි. නෑ දැම් ප්‍රාණගාතයක් කළොත් එතෙන්දී අපි දැන් කරන මේ පින් ඒ ප්‍රාණඝාතය කරපුවා දන්නවා. දැන් අපේ හිතේ තියෙනවා මේකට විස්සෝපයක් වේගයක් සීපත් වෙන හැම වෙලේම වේදනාවක් තියෙනවා තියෙනවනේ. දැන් අපි සමාව ගන්නවා, මෛත්‍රී කරනවා, පින් දෙනවා. එවන් දැන් එවන් කෙනෙකුට එවන් සතෙකුට හෝ යහපතක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔය හතරේ අර 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 පාපය අර වේගය අර අකුසල සහිතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා අසුලයන් වැය කරන්න වෙයි. කොටසක් වැය කරන කොටස විතරයි ඉතුරු වෙන්නේ. ඒක සමාවෙන් වැය කිරීම කොටසක් තියෙනවා හැම එකකම. වැය කරන කොටස දැන් වැය කරලා ඉවර වෙන්න පුළුවන්. අර දැන් අර සතාව මැරුව දවසේ ඉඳන් අපි මොකද උකලේ? මේ අර වේගයක් ආවේගයක් චිත්ත විස්සෝපයක් ඇති වෙලා වැය කළා. දැන් ඒ වැය කරන කොටස අවසන් වෙනවා. මේක නියම නිවැරදි ආකාරයට කරපු ගමන් නෑ ආනන්තරි අන්තරිකයි. අර ඔය දේ කරන්න බෑ. ආනන්තරි පාපයක් කර්මයක් කළාම වෙන්නේ ඔය සමාව ගැනීමක් කරන්න බෑ. හිතෙන්නේ නෑ. ඔය පිණ්ඩීමක් කරන්න බෑ. ඔය මෙත් වැඩීමක් කරන්න බෑ. ඔය කළ යුතු යුතුකම් වගකීම් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒක ධර්මතාවයේ ඒක නියාම ධර්මයක්. ආනන්තරි පාප කර්මයක් කළ පුද්ගලයාට මෙහෙම හිතක් ඇති කරගන්න බෑ. ඒ වගේ තැනක දැන් ඉපදිලා හිටියත් දැන් අජාසත් රජුරෝ බුදුහාමුදුරුවෝ ගාවටම කළා. නමුත් මේ තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරගන්න පුළුවන් ශක්තියක් ලැබුණේ නැහැ. දැන් දෙව්දත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගාවම හිටියේ ළඟමයි කාලය. නමුත් අනන්තරිය පාප කර්මය කරගත්තට පස්සේ හැබැයි අභිඥාත් ලැබලා හිටියේ, ධ්‍යානත් ලැබලා හිටියේ. නමුත් සතර පායට යෑම නවත්තන්න බැරි. නැත්නම් හිතන්න පුළුවන් අභිඥාලාභී ධ්‍යානලාභී දේවදත්ත හාමුදුරුව බ්‍රහ්මතලයට යන්න ඕන කියලා. නමුත් ගියාද? යන්න බෑ. තාමත් අදත් නිරේ සතර පාය. හැබැයි ඒ තිබුණු අභිඥා ධ්‍යාන කවදාරි අර ගෙවල ඉවර වුණාම අර ආනන්තරික පාප කර්මයේ ගෙවල වුණාම ආයි ඒක මතුවෙනවා. ඒ නිසා පසේ බුදු කෙනෙක් වෙලා කවදාරි නිවන් දකිනවා. මොකද්ද මොකද්ද අරහතුන් දැන් ද්වේෂ කළ ගමන් රාගය ද්වේෂය දෙක තියෙනවනම් යම් කිසි කෙනෙකුගේ හිතේ අභිඥා තක් ගාලා කඩා වැටෙන. මොකද වෙන්නේ? එකපාට කඩා වැටෙන. ඔකට උදාහරණයක්ත් තියෙනවනේ. අර අනුරාධපුර යුගයේ අරහතුන් වහන්සේ කෙනෙක් සහ එයාගේ ගෝලයා අභිඥාලාභී අහසින් යන්න පුළුවන් කෙනෙක් හිටියා. මොකද වුණේ? අර අභිඥාලාභී අර කනවැල්ල අල්ලගෙන යනකොට රාගයයි ද්වේෂයයි දෙකම ඇහිලා අභිඥා නැති වුණා. ඒ නිසා අභිඥා කියන එක තාවකාලිකයි. කොයි වෙලාවෙම හෝ රාගය නිසා හෝ ද්වේෂයෙන් දැන් රාගයයි ද්වේෂයයි මොහයයි තුනම එකට එන්නේ. ආවගම රාගය ආවගමනුත් අභිඥා ඉවරයි, ද්වේෂය ආවගමනුත් අභිඥා ඉවරයි. නමුත් සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාට එහෙම වෙන්නේ නැහැ. ඒක නියත සම්බෝධි පරායනෙම ස්ථිර දෙයක්, නිවන කරාම යන දෙයක්. ඒ නිසා මේ අභිඥා කියන එක තාවකාලිකයි, ධ්‍යාන කියන එක තාවකාලිකයි. ඒකයි තේරුම. නමුත් අද මේ බුද්ධ ආගමෙන් ওই භාවනා මධ්‍යස්ථානවලත් ඔක්කොම මිනිස්සු උත්සාහ කරන්නේ මේ තාවකාලික වූ ධ්‍යානයක් අභිඥාවක් මැජික් සම්දර්ශන පවත්වන්න හැකියාවක් ලබා ගැනීම. මැජික් පෙන්වන්න දරන උත්සාහයක් තමයි ඔය අභිඥා ලබන්න, ධ්‍යාන ලබන්න. ආසින් යන්න හදනවා කියන්නේ මැජික් පෙන්වන්න හදන. ඔවා බුද්ධ දේශනාව බුද්ධ ධර්මය නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මැජික් පෙන්වන්න බෑ තහනම් කළේ. ඉතින් අභිඥා කොයි මොහොතේ කඩාවැටේවිද කියලා කාටවත් කියන්න බෑ. කොයි මොහොතක හෝ කඩාවැටෙනවා, එහෙම නැත්නම් අවසන් වෙනවා. ඔය කායට හැදෙන ඔය මනසට චක්කු රෝග කියන්නේ මේ ඇහැට එන රෝග සියලුම දේ. සෝත රෝග, කනට එන සියලුම රෝග, ගාන රෝග, නාසය. දැන් මේ නෑ නෑ නෑ, දැන් ඇහැට එන රෝග කිව්වම චක්කු රෝග කියන එකේ තේරුම ප්‍රිය දෙයකට මත්වීමත් රෝගයක්. ප්‍රිය දෙයක් දැකලා මත්වීමත් මොකද්ද? රෝගයක්. දැන් සින්දුවක් අහලා හොඳ සින්දුවක් අහලා ඒකට ඇලෙන එකත් සෝත රෝගයක්. එනිසා මේ රෝග කියන එක ඇලීම ගැටීම මුලාව තුනටම අදාළයි. ඌ දැන් මෙහෙමයි, දැන් ඔය මහත්තයට මෑණියෝ තමන්ගේ මෑණියන් සිහිපත් වෙලා ඒක දැන් ඒ සංඥාව නිසා දිගට රෝද ගහනවා නම් දැන් කරන්න ප්‍රතිකර්මයක් තියෙනවා. මොකද්ද? වහාම දැන් ඒ පෑණියන්ට මෛත්‍රී කරලා පින් දීලා මේ යම් වරදක් වුණා නම් සමාව අරගෙන එතනින්ම ඒ නිච්ච සංඥාව එතනින්ම ඒ සම්බන්ධය බැඳීම ඒ උපාදානේ කපන්න ඕන. ඔක උපාදානය. දැන් අම්මලා එක්කෙනා නින්නේ, තව ලක්ෂ කෝටි ගණන් අම්මල හිටියා. නමුත් දැන් මේ එක අම්ම කෙනෙක්ගේ බැඳීම, දැන් ඔය බැඳීමට උපාදානය කරගත්ත මොහොතක කොයි වෙලාවෙ හරි ඔය සිතුවිල්ලෙන් මැරුණොත් මොකද වෙන්නේ? ඔය අම්ම ගාවටමයි යන්නේ, ආයිසරයක් යනවා. දැන් ඔය අම්ම බැරි වෙලාවත් වෙන නරක තැනක ඉපිදලා තියෙනවනේ. එතන දැන් ඔය සමහර මිනිස්සු කියනවනේ මේ අම්මම අනේ මගේ අම්ම මට හැමදාම ඉදිරි ජීවිත උපදින උපදින ආත්මෙ මේ අම්මම මගේ අම්ම වෙලා ඉපදෙන්න ඕන කියලා. ඒ මිනිස්සු කියනවා, ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා, යදිනවා. දැන් ඕක හොඳ වැඩක්ද? දැන් ඔය අම්ම බැරි වෙලාවත් එළදෙනෙක් වෙලා තියෙනවනේ. දැන් මේ තමන් මේ ප්‍රාර්ථනා කරන්න ඉල්ලන කරන්නේ හරකෙක් වෙන්න, හරක් පැටියෙක් වෙන්න. හරිද ඔක? ජීවත් වෙලා ඉන්නවනම්, ජීවත් වෙලා ඉන්නවනම් එතෙන් දීටින් අපිට කළ හැකි කළ යුතු යුතුකම් වගකීම් ඉටු කරන්න කල්පනා කරන්න ඕන. ධම්මානු උපේක්ෂාවෙන් ඒ නිත්‍ය සංඥාව, ඒ බැඳීම, ඒ උපාදානය හිතෙන් අයින් කරගන්න මොන. ඒ බැඳීම උපාදානය තියෙන තාක්කල් මේ ඇලීම ගැටීම මුලාව මේ රෝගය ලෙඩේ තියෙනවා. ඒක නිසා අපි ඒකත් අනිත්‍ය සංඥාව මෙනෙහි කළා, නිත්‍ය සංඥාව අයින් කරන්න ඕනේ. ආනපාන කිරීම එතෙන්දිත් කරන්න ඕනේ. හැබැයි අපේ ඉසුකම් වගකීම් ඉටු කරන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න අයටත්, මිය පරලෝකී අයට. නෑ, ඒක කරන්න බෑ. අපි ඒ අයට ආශිර්වාද කරන්න පුළුවන්, සත්‍යක්‍රියා බලය පතුරවන්න පුළුවන්, මෛත්‍රී පතුරවන්න පුළුවන්. ඒ වගේම අපිට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට හෝ මවටත් මේ ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නට මග කියා දෙන්න, විවෘත කරන්න, උපකාරයක්, උදව්වක් කරන්න හකි අවශ්‍ය දේ මග පෙන්වන්න. ඒක තමයි ලොකුම යුතුකම වගකී. එතකොට ජීවත් වෙලා ඉන්න දෙමව්පියෙකුට හෝ වැඩිහිටියෙකුට හෝ සහෝදර සහෝදරියෙකුට හෝ සාම්පුරුෂයට භාර්යාවට කරන්න පුළුවන් ලොකුම යුතුකම් වගකීම මොකද්ද? මේ ධම්මානුධම්ම පටිපදාව පිළිබඳව, මේ පිළිවෙත පිළිබඳව, මේ පරියාය පිළිබඳව කරුණු ටිකක් හෝ පැහැදිලි කරන්න අවශ්‍ය කරුණුකාරණ යොමුලට යොමු කරන්න. කියා දැන් තමන් කිව්වට අහන්න නැතිව එන්න පුළුවන්. කොයි දේෙන් හරි යොමු කිරීම. ඒ අයට අපි ඒ අයට නෙමෙයි පින් දෙන්නේ, ඒ අයගේ නමින් මිය පරලොව ගිය අයට ඒ අය පින් දෙන්න. අපි පින් දෙන්නේ ඒ අයට ආශිර්වාද කරන්න. ඒ අයගේ ඒ අය ඇයි දාන දෙන්නේ? ඒ අයගේ ණය බේරන්න. දැන් මේ ඒ අය දාන දෙන්නේ ඒ අයගේ ණය බේරෙන්න. එතකොට අපි ප්‍රතිවේක්ෂා කළ දානි අරගෙන අපි ඒ අපි ගත්ත දානි ණය බේරෙන්න ඒ අයගේ ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරන්න පින් පවර. ඒක නෑර ඉදම් මේ ඥාතීනං හෝති, ඉදං හෝ ඥාතීනං හෝති ගාථාව කියලා, අර එත්තාවතා සම්මෙහි සම්බදම් පුඤ්ඤ කියලා ගාථා කියලා මොකද කියන්නේ? ඒ අයගේ ඥාතීන්ට අපි පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන්. දැන් ඒ අයට අවස්ථාවක් නැතිලා තිබ්බ, දැන් ඒ අය තමන්ගේ සල්ලි වියදම් කළා, දානයක් දුන්නා. ඒ දාන දීම නිසා ඒ අය යහපත් චේතනාවක් පිරිසිදු සිතක් ඇති වෙලා සිත ප්‍රසාදයක්, ඒ අනුව ඒ අයගේ ඥාතීන්ට ඒ අය පින් දීලා ඒ අය ණය මිදී නිදහස. අපි ණය වෙන්නේ නැහැ, ඒ අයගේ ණය මිදී නිදහස් කෙරෙමු. අපි උපාදානය කරගත්තොත් අපි අර රස තෘෂ්ණාවෙන්, රස පෙරේතකමෙන්, රස පෙරේත කෑදරකමෙන් අසංවර භාවයෙන් මේ දානය කෑම ගත්තොත් මොකද වෙන්නේ? අපි ණය
වෙනවා.
අපිට ආශිර්වාද කරන්න පුළුවන්. දැන් ඔය උපන් දිනේට ආශිර්වාද කරන්න. සුවපත් වෙත්තා, යහපතක් වේවා, සුවයක් වෙත්තා, ශාන්තියක් වේවා. ඒක ආශිර්වාද. ජීවත් වෙලා ඉන්න කෙනෙකුට අපිට කරන්න පුළුවන් සත්‍යක්‍රියාමත් පතුරුල, මෙත් පතුරුල ආශිර්වාද කිරීම. දැන් ඒ ජීවත් වෙලා ඉන්න සියලුම පුද්ගලයන්ගේ ඥාතීන් ඉන්නවා පිංගල්. ඒ අයට මොකද කරන්න ඕන? අපි ඒ අය වෙනුවෙන් ඒ අය ලවා මේ පින් පමුණන්න, පින් දෙන්න, පින් පවරන්න කටයුතු කරන්න
ඕන.
ඉදම් මේ ඥාතීත් කියන්න ඕන, ඉදම් වෝ ඥාතීත් කියන්න ඕන. ඒකට හේතු මොකද? ඉදම් මේ ඥාති කියන්නේ කවුද? මට ඥා, තමන්ට ඥාති වූ. ඉදම් වෝ කිව්වේ වෙනත් අයට ඥාති වූ. දැන් මෙතන මේ එන පිරිස පින් ගන්න තමන්ගෙම ඥාතීන් විතරක් නෙමෙයි, වෙනත් අයගේ ඥාතීනු ඉන්නවා. ඒ අයටත් අපි මේ පින් දෙන්න ඕන. තච්ච පරියන්තන් කියන්නේ මේ ඉස මුදුනේ ඉඳන් කකුල් දෙක දක්වා තියෙන මේ කොටස් කුලක, මේ කොටස් 32 මෙනෙහි කිරීම. තච්ච පරියන්තේ කියන්නේ ඒකයි. දැන් අපි සාධාරණ සේවයක් අරගෙන සාධාරණ පඩියක් ගෙවනවනම් ණයක් වෙන්නේ නැහැ. දැන් අසාධාරණ සේවයක් අරගෙන අසාධාරණ පඩියක් වෙනවා නම් විතරක් තමන්ට ලාභයක් ලැබෙනවා, හැබැයි ණයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි බලන්න ඕන හැමතිස්සෙම. දැන් තමනුත් මේක මේ ව්‍යාපාරය මොකක් හරි කරන්නේ, ඒ අයට සේවයක්, ඒ අයට රස්සාවක් දීලා ඒ අයගේ යැපුම් මාර්ගය සකස් කරන්නත්, තමන්ගේ යැපුම් මාර්ගය සකස් කරගන්න, දෙකම තියෙන්න ඕන, දෙකම සාධාරණ. දැන් නැත්නම් මෙච්චර මාන්සි වෙලා මොනවාක්වත් ඒ වගේ ව්‍යාපාරයක් කරන්න ඕනේ නැහැනේ. දැන් මේ ව්‍යාපාරය අත්තර දැම්මොත් ඒ මිනිස්සුන්ට රස්සාව නැති වෙනවා. ඉතින් ඒක නිසා දෙපැත්තම මේකේ දැන් දෙපැත්තම බලන්න ඕන. ධුවතාවය හැම තිස්සෙම තියෙනවා. ඒ කියන්නේ තමන් ණය වෙන විදිහට ලාභ ගන්න හොඳත් නැහැ, ඒ වගේම අලාභ වෙන විදිහට අනුන්ව ණය කරවන්න හොඳත් නැහැ. දැන් Tamanට අලාභයක් වෙනවනම් කවුරු හරි ණය වෙනවා. Tam
යමක් කරනවනම් ඒ කරන වැඩේට අනුව සම්පාදනයක් කරලා දෙනවනම්
ඒක හරි. ඔය ඒකට හරියට ඒකේ දාන පාන එතනක් තියෙනවා. රාගය ද්වේෂය මෝහය දුරු කරන්න මානෙ ඉවත් කරන්න න මෝ කියන தත්වෙට පත් වෙන න මෝ න මෝ කියන්නේ මොකෝ නෑ. දැන් මෝහය තියෙන ධර්මයක් දාහකල් තියෙන ධර්මයක් දාහකල් මව් කුසකට යනවා යලි උපත ලබනවා. මෝ කියන්නේ මව් කුසනේ. දැන් මව් කුසකට යෑම නවත්තන්නේ කොහොමද? මෝහය සහ මුලින්ම නැවතූ දව නහි ජාතු ගබ්බ සෙයං පුන රේ තීටි. එතකොට මේ මෝහය තියෙන නිසා තමයි අපි අර මව උපාදානය කරගන්නේ. අර සම්බන්ධතාවය පවතින අර මව් කුසකට යෑමේ කැමැත්ත ආසාව අවශ්‍යතාවය තියෙන්නේ අර මානිය අර මැනීම තියෙන දාක්. ඒක තමයි දැන් කරණීය මෙත්ත සූත්‍රයේ මේක පැහැදිලිව කියලා තියෙනවා. නහි ජාතු ගබ්බ සෙයං පුන රේ තීටි. දැන් මෙන්න මෝ කියන්නේ නමස්කාරය නමස්තේ කියන වචනයක් නෙමෙයි. න මෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකේ න මෝ කියන්නේ වචන දෙකක්. මේ මෝහය සහ මුලින්ම නැති කර ගැනීමට තමයි අපි වත බග කරලා බෙදලා විභංග කරලා ඔය විභජති කියන බලන්න ඕන. රහබැලීම අත්තරින්න ඕන. අරහතු සංමා රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන සං බුද්දස්ස. මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල තමයි බව උදුරා දෙමින් ඕන. එතකොට සම්බුද්දස්ස කියන්නේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල සහ මුලින්ම හිතෙන් උදුරා දෙමින්. ඒ කරුණු අතර තියෙන තාක්කල් නොකරන තාක්කල් තස්ස මේ හේතුව නිසා මෝහය නැති වෙන්නේ. මේ කළොත් තස්ස මේ හේතුව කිරීම නිසා මෝහය සහ මුලින්ම නැති වෙනවා. එමුනන්න මෝහය නැති කිරීම නිසා මේ දේ සිද්ධ වෙනවා. ඒ තස්ස කියන වචනේ හේතුඵල ඵල හේතු දෙකටම අදාළව තමයි තස්ස කියන මාගදී භාෂාවේ වචනේ යොදලා තියෙන්නේ. ඒ නිසා මේ න මෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එක මුළු බුද්ධ දේශනාවෙම හරි. නැතුව නමස්කාරයක් එහෙම මෙතන නැහැ. දැන් මාගදී භාෂාවේ ඔය න මෝ කියන වචනේ සංස්කෘත භාෂාවේ වචනයක් තියෙනවා නමස්තේ කියලා. ඒක වෙන එක. නමස්තේ කිරීමක් වැඳීමක් නමස්කාර කිරීමක් නෙමෙයි මේ තියෙන්නේ. මේක මෙනෙහි කළ යුතු දේ. අපි මේ මෝහය තියෙන තාක්කල් තමයි අපිට මේ සියලු ප්‍රශ්න ගැටලු මේ පැවැත්ම තියෙන්නේ. එතකොට මෝහය පවතින්නට හේතුව තමයි අපි මේවා නොකිරීම. මෙන්න මේ කරුණු හතර කිරීමෙන් මෝහය සාමුලින්ම නැති වෙනවා. වත බෙදා භග කළා විභංග කළා. ওই විභංග ප්‍රකරණයෙම තියෙන්නේ වත ගත හිත බෙදා විභංග කර බැලීම. එතකොට අර විභජති විරෝචති වෙනවා. පට්ඨපනා පඤ්ඤපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති කිව්වේ ඒකයි. සත්‍ය විභංග සූත්‍රය. ඒක විරුද්ධ වචනේ මොකද්ද? ඈ අනාත් කියන්නේ අනාත වෙනවා. අනාත වීම මෙනෙහි කරලා මේ අත්ත් සංඥාව මඤ්ඤතාව මමත්වය මානිය හිතෙන් ඉවත් කරන්න. මානිය මමත්වය අත්ත් සංඥාව තියෙන තාක්කල් මොකද වෙන්නේ? ප්‍රතිඵල අනාත වෙනවා. බිමට බර වූ කරුණු 10ක් තමයි අපි මේ උපාදානය කරගෙන තියෙන්නේ. මාර්ය හැටියට අපි ගාව ඉන්නේ. දැන් තමන් මම කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම මගේ කියලා උපාදානය කරගෙන තියෙනවා. ඊට පස්සේ බාහිර වශයෙන් මගේ ගේ මගේ ඇඳුම මගේ රත්තරන් බඩු මගේ ළමයි ජීවත් වෙලා ඉන්න ද්‍රව්‍ය වස්තු මේ සියලුම දේ බාහිර වශයෙන් උත් පංචස්කන්ධයෙන් උපාදානය කරගෙන නිසා බිමට බර වෙනවා. දැන් අධ්‍යාත්මික වශයෙන් මම මගේ කියලා මං කොටසක් උපාදානය කරගෙන තියෙනවා, ඒකෙනු බිමට බර වෙනවා. බාහිර වශයෙන් මම මගේ කියලා උපාදානය කරගෙන තියෙන කොටස් නිසා විසස ආකාරයකට බිමට බර වෙනවා. ඒ උපාදානය කරගත්තු දේවල් තමයි ඔය මාර මරණයටපත් වෙන්නේ. මාර සේනා හැටියට තියෙන්නේ. දැන් උපාදානය කරගන්නේම අත්තරින ගමම ඕරම් භාගිය වෙනවා. උද්දම් භාගිය වෙනවා. ඒක ක්‍රමානුකූලව අර බරෙන් ඉවත් වෙලා සැහැල්ලු වෙලා ඉහළට යනවා. දැන් කවුද බිම් මෙනෙහි කළ යුත්තේ? නෑ නෑ නෑ, ඥාතීන් එයා කරපු බිම් එයාට මෙනෙහි කරන්න බෑ. ඥාතීන්ට එයා ජීවත් වෙලා ඉන්න කාලේ ඕන මේ පින් මෙනෙහි කළා කුසලයක් බවට පත් කරගන්න. දැන් කරන්න ඕන ඔයගොල්ලන්ගේ යුතුකම අර ඥාති ධර්මයේ ඉටු කිරීම. මොකද ඥාති ධර්මය? දැන් මේක දැන් අපි පින්කමක් කරනවා, කරලා ඒ පින්කමෙන් අපේ තුන් හිත පහදාගෙන එයාව සිහිපත් කළා. දැන් එයා ඉන්න තැනක එයාට යහපතක් වෙන්න අපි මේ පුණ්‍ය ශක්තිය එයාට පවරන්න දෙන්න අනුමෝදන් කරන්න ඕන. ඒකයි දවස් හතකට කලින් කියන එක, මාස තුනකට කලින් කියන එක සම්මතයක් හැටියට තියෙනවා. බුදුහාමුදුරුවොත් ඒක අනුදැන වදාලා, හේතුව මොකද? දැන් දවස් හතකට කලින් අපි එහෙම ඥාතියෙකුට පින්කමක් කරලා පින් දෙන්න ඕන. එයාට ඒ වෙලාවේ පින් අවශ්‍ය වෙලාවක් මේ පරදත් උපජීවී කැටියට එහෙම නැත්නම් පින් ගන්න පුළුවන්. දැන් අපිට එයාගේ ගතිය වෙනස් කරන්න බෑ. අපිට මොකද දැන් එයා භූතයෙක් වෙලා පිරේතයෙක් වෙලා දෙවියෙක් වෙලා එකමිනියෙක් වෙලා ඉන්නවා කියලා අපිට ඒ ගතිය වෙනස් කරන්න බෑ. නමුත් එයාව ටිකක් හොඳ තැනකට යොමු කරන්න පුළුවන්. තේරුණාද? හොඳ තැනකට අපේ පුණ්‍ය ශක්තිය නිසා පින් පැවරීම පින් අනුමෝදන් කරලා අපිට උන්ක දැන් ළමෙක් වෙලා ඉපදෙන්න යනවා කියලා. එතකොට ඒ දැන් ඒ පුද්ගලයාට ලේසියෙන් හොඳ අම්මා කෙනෙක් හොඳ තැනක් හොඳ පින්වන්ත පවුලක් හොයාගන්න අපේ මේ පින උපකාර වෙනවා. ඒක නිසා අපි ඒ තමන්ගේ ඥාතියට ප්‍රාණකාරයට පින් දෙන්න ඕන. හැබැයි මේක යුතුකමක් වගකීමක්. කාගෙද? ජීවත් වෙලා ඉන්න ඥාතීන්. හැබැයි දැන් මේ හැම කෙනෙක්ම මෙතන ඉන්න ඔක්කොම මැරෙනවනේ. අපි අනුන්ගෙන් ඔය පින් බලාපොරොත්තු වෙන්න ඕනද? නැහැ. ඒ නිසා අපි එහෙම අනුන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වුණ තමයි පරදත් උපජීවින් වෙලා ඉපදෙන්නේ. අපි එහෙම අනුන්ගෙන් පින් බලාපොරොත්තුවක් නැත්නම් අපි පින්කමක් කරපු හැම වෙලේම කුසලස්ස උපසම්පදා කරන්න ඕන. එතකොට අපි කිසි කෙනෙකුගෙන් මැරෙනකොට පින් ගන්න බලාපොරොත්තුවක් නැහැ. පින් ඉල්ලලා හිඟාකකා එන්නේ නැහැ. ඔය පින් ඉල්ලගෙන හිඟාකාපු කන අය තමයි මේ ගොටු අල්ලගෙන පින් ගන්න කෝටි ගණන් ලක්ෂ ගණන් ඉන්නේ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්න කාලේ ඒ පින්කමක් කළා කුසලයක් කරගත්තේ නැහැ. ඒකයි හේතුව. දැන් අනුන්ගෙන් යැපෙනවා. පරදත් උපදීවින් කියන්නේ අනුන්ගෙන් යැපෙන තත්ත්වේ යාපෙන්ති කියලා තිරෝගුඩ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒක කිසි සේත් ජාත සෝතාපන්න පුද්ගලය කනුන්ගේ දෙන පින් ගන්නෙත් නෑ ඉල්ලන්නෙත් නෑ බලාපොරොත්තුකුත් නෑ අවශ්‍යත්. සම්යක් දෘෂ්ටික දෙවි කෙනෙක් වුණත් පින් ගන්න බලාපොරොත්තු නෑ. හැබැයි අපේ යුතුකමක් අගකීමක් තියෙනවා සබ්බේ දේවා සියලු අයට පින්දේ. දැන් ජාත සෝතාපන්න වුණා නම් අපි හිතමුකෝ දැන් ඔයගොල්ලන්ගේ අම්මා හරි තාත්තා හරි කවුරු හරි ඥාතියෙක් මිය පරලෝ ගියා, එයා සෝතාපන්න වෙලා එයා දැන් ඒත් අපේ යුතුකම් වගේ මිටි කරන්න ඕනේ නැද්ද? අපි ණය ගෙවන්න ඕනේ නැද්ද? ගෙවන්න ඕනේ. ඒක ඔයාගේ ඥාති ධර්මය. හැබැයි එයා ගන්නෙ නැහැ, එයාට ඕනේ නැහැ, එයා ඉල්ලන්නේ නැහැ, එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි දැන් අපි ණය මිදී නිදහස් වෙන්න අපි ඒ ණය ගෙවන්න ඕන, ගෙවල නිදහස් වෙන්න. මේක හොඳට තේරුම් ගන්න ඕන. අද මේ බෞද්ධයව සම්පූර්ණම නොමග යවලා තියෙන මේ අපි දාන මේ පින්කමක් දවස් හතේදී මාස තුනේදී හෝ අවුරුද්දදී හෝ වෙන තැනකදී හෝ දාන මේ පින්කමක් කරන්නේ අපිට උදව් කරපු උපකාර කරපු මඟ පෙන්වු උගන්නපු ගුරුවරුන්ට ඥාතීන්ට වැඩිහිටියන්ට සියලු මායට අපි යම් ණයක් තියෙනවා. නැයි නැද්ද? ජාත සෝතාපන්න වුණත් නැතත් අරහත් වුණත් බුදු වුණත් ණය තියෙනවනේ අපිට උදව්වක් උපකාර. ඒ උදව්වක් උපකාරයක් කරපු සියලුම දෙනාට මිය පරලෝ ගියාට පස්සේ අපිට ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න කළ හැකි කළ යුතු එකම දේ මොකද්ද? පින්කමක් කරලා තුන් හිත පහදාගෙන පින් දීලා පින් පවරලා ණයෙන් මිදී නිදහස්. මෙන්න මේකයි අපි හත් දවසෙන් මාස තුනෙන් දානයක් දෙන්නේ. ඔය දැන් මේ භාවනා වැඩසටහන කරන දවස් හතේම අපි ඇයි අර පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්නේ? ඒ සියලු ඥාතීන්ගේ ණයෙන් මිදී නිදහස් වීම. මේ තමන්ගේ යහපත සඳහා, තමන්ගේ මිදීම සඳහා, තමන්ගේ විමුක්තිය සඳහා, තමන්ට පාරට එන්න පුළුවන් වීම සඳහායි මේ පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන්. මේක තියෙන්නේ ආත්මාර්ථකාමී දෙයක්. නමුත් ඒක කරන්න ඒ දෙන පිනෙන් අනුන්ටත් යහපතක් වෙන්න වැඩ කරන්න අපි තුන් හිත පහදාගෙන පින් දෙන්න ඕන. එතකොට දෙපැත්තටම ඒක යහපතක්ද නැද්ද? දෙපැත්තටම. දැන් අද නමුත් සම්ප්‍රදායෙන් මේ පන්සල් වල කරන්නේ ඔය දෙකම නෑ. මොකද කරන්නේ? ඔය පන්සල් වල විතරක් නෙමෙයි ආරණ්‍ය වලත් ලංකාවේ හැම තැනම සම්ප්‍රදායික සම්මතයෙන් දානයක් දෙනකොට දැන් ඕගොල්ලොත් යන්න ඇතිනේ ගෙවල් වලත් දෙනවා දානේ පිටක් දෙන. මොකද කියන්නේ? මොකද කරන්නේ? දැන් ආපහු අර දානේ දුන්න මිනිස්සු ඉන්නවනේ. මේ දානේ දුන්න මිනිස්සුන්ටම ප්‍රතිලාභයක් සඳහා මෙහෙම පින් වාක්‍යයක් කියන, අනේ මේ පින්වතුන් බොහොම හොඳ දානමය පින්කමක් කරගත්තා, ඒක බොහොම ලස්සනට හොඳට පිරිසිදුව දන් දීලා මේ ආමුදුරන්ට දන් දුන්නා, හොඳ පින්කමක් කරගත්තා, මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ පින්වතුන්ට අර නන්දා මල්ලිකා විසාකා සුමනාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කිව්. එතකොට අර පින් ගන්න බලාගෙන ආපු මිනිස්සු පින් ලැබුණාද නැහැ? තමන් ණය මිදී නිදහස් වුණාද? අලුතෙන් තමන් ණයකට කර ගැහුවා, අලුතෙන් මේ පින්කම හුත් කළා, අකුසලයක් කරගත්ත, සංසාරේ දික් වෙන දෙයක් උපාදානය කරගත්තා. මොකද්ද? මතු දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දැක මේ ඔක්කොම අකුසල්, මේ ඔක්කොම අලුතෙන් කර ගැහුවා ණයකට. නමුත් අර ණය ගන්න ආපු මිනිස්සු අර පින් ගන්න ආපු පරදුදුප්පල් ශේෂයක්වත් පින් ලැබුණේ නැහැ. පින් බලාපොරොත්තුෙන් හිටලා දැන් ඒ මිනිස්සු උරණ වෙනවා, දැන් තරහ වෙනවා, දැන් වෛරෙන් කරදර කරනවා. ඒක සාධාරණ. ඇයි? දැන් මේ තිරෝගුණ්ඩ සූත්‍රයේ මේක පැහැදිලිව තියෙනවා. අනේ මගේ පුතාද මට අද හොඳ දානයක් දෙනවා, හොඳට මේ මෙහෙම මට හොඳට පින් ලැබෙයි, මට මේ පින් අරගෙන මට මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා නොයිවතුල්ලෙන් බලාපොරොත්තුව බලාගෙන අර ඥාතීන් සියලුම දෙනා ඉන්නේ. නමුත් ඒගොල්ලන්ට එක ශේෂයක් පින් ලැබුණේ නැහැ. කාටද පින් ටික පැවරුවේ? ආපහු මේ පින් දානි දුන්නායටම ප්‍රතිලාභයක්. දානි දුන්න අයගේ හිත සතුටු කිරීම සඳහා දානි දුන්නායටම පින් පවරලා ඒගොල්ලන්ව අතරමං කළා. හැබැයි අතරමං කරන බව ඔය හඳුරු දන්නේ. ඔය දෙව් මිනිස් සැප ලබ ලබා මේ සංසාරේ ගමන් කරනවා කියන්නේ අතරමං කිරීමක් නෙමෙයි. අන්න ඒක තමයි අර අබිරතය. අර තිබ්බේ අනබිරතය වෙන් කළා අබිරතෙන් මෙදෙන්න ඕන කියලා. ඔව්, දැන් ආමුදුරු ඕන වාක්‍යයක් කියපුවා. තමන් මොකද කරන්න ඕන? තමන් දැන් ඒ හාමුදුරුව කියන වෙලාවේ තමන් නිශ්ශබ්ද උපේක්ෂා සිටින් ඉඳලා ඒ මොහොතෙන් පස්සේ පින්කම සිහිපත් වෙන හැම මොහොතකම මාසයක් දවස් හතක් අටක් යනකම් අපි ඒ පින්කමෙන් උපයාස අපයා ගත්තා වූ පුණ්‍ය ශක්තිය ඒ තමන්ගෙන් පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඒක කළ යුතුයි. පින්කම සිහිපත් වෙන හැම මොහොතකම පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ, ණය මිදී නිදහස් වෙන්න ඕනේ. ඒකනේ මේ දැන් මේ භාවනා වැඩසටහන කරන හැම අවස්ථාවකම තමන්ගේ හිත පැහැදිනවා. හවසට අපිට පුළුවන්කම තියෙනවා පින් දෙන්න, මෛත්‍රී කරන්න, ඒ අයට ඇති වෙන්න පින් දීලා ඒ අය මුදවා නිදහස් කරන්න, තමන්ට ණය මිදී නිදහස් වෙන්න. ඒක අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි. ඒක පින් ඒක දැන් පින්දීමෙන් මේක මේව කරගන්න බෑ. තමනුත් මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට පටන් ගත්ත ගමන් සියලු ණය විදී නිදහස් වෙනවා. ණයගවන් තියෙන එකම ක්‍රමය මොකද්ද? තමන් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න පටන් ගත්ත ගමන් සියලු ණය විදී නිදහස් වෙනවා. ඒක තමයි නියම එකම පහසුම ලේසිම ක්‍රමය. ඒ වගේ නම් ඉතින් කතා කරලත් වැඩක් නැහැ. ඒ පාංශුකූල දෙන එක කීයටවත් බෞද්ධ චාරිත්‍රයක් නෙමෙයි, බමුණු චාරිත්‍රයක් මතයක්. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා බෝසත් කාලේ මොන සිවුරුද පාවිච්චි කළේ? පාංශුකූල. ඒ කියන්නේ ඒ කාලේ රෙදි සල්ලි වලට ගන්න නෑ කඩේ. රෙදි බොහොම අමාරුවෙන් රජගෙදර රැජිනත් දේවින් වහන්සේ තමන්ගේ රෙදි මහගෙන උයලා රෙදි වියලා ඇඳගත්තා. ඉතින් ඒක නිසා ඒ කාලේ සිවුරු බොහොම අමාරු. හැබැයි කෙනෙක් මැරුණහම ඒ පුද්ගලයා ගාව තිබුණු හොඳම රෙද්ද තමයි මිනිය ඔතලා දැම්. මිනිය ඔතලා අර ගඟ කයිනකට කැලේකට ගෙනihin දැම්. ඒ මිනිය එතුව රෙද්ද පසට දිරා යන රෙද්දක්. ඒ කවුරුවක් ගන්නෑ. ඒ පසට දිරා යන රෙද්ද පාංශු කූල. තේරුණා? පසට දිරා යන රෙද්ද පාංශු කූල. ඒ පසට දිරා යන රෙද්ද මේ බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ අරගෙන හොඳට හොදලා සුද්ධ කරලා කඩ කපලා. මොකද හේතුව? කැපුවේ නැත්නම් අර හොඳට හේදුවට පස්සේ ඒ රෙද්දත් හොරකම් කරන්න ඉඩ තිබුණා. කඩ කපලා මේක සිවුරක් හදාගෙන ඇඳලා. ඒකට කිව්වා පාංශු කූල සිවුරු. දැන් එහෙමනම් මේක මේ බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. මේක සම්මත චාරිත්‍ර වාරිත්‍රයක්, බමුණු මතයක්. අද නමුත් කාවත් රෙඩි කඩක දාලා ඔතලා මේ ගඟයින්ට ගෙනියන්නේ නැහනේ. අද එක්ක හොඳට රෙඩි කෝට්, ටයි කෝට් අඳෝලා එක්ක ආදානේ මේ වලන එහෙම නැත්නම් ගිනි තියලා ආදානේ. ඉතින් ඒක අද නෑ, ඒක වෙනස්. ඉතින් ඒක නිසා අද පාංශු කූලයක් දෙනවයි කියන එක නිකන් සම්මතය චාරිත්‍රයක් බමුණු මතයක් විතර. හැබැයි අපි පින් දෙන්න ඕන ඥාතියට මැරුණු මොහොතේ ඉඳන් පින් දෙන්න ඕන. ඉතින් ඒ පින්දීම කරනවා නම් ඔය පාංශු කූලයක් දෙනවයි නැතයි කිව්වට කිසි වෙනසක් නැහැ. දැන් මේ ලෝකේ මිනිස්සු මැරෙනවා, පාංශු කූලෙ දෙන්නේ කවුද? කවුද පාංශු කූලෙ දෙන්නේ? අපේ ලංකාවේ ඉන්න මේ ලෝකේ කෝටි ගාන ජනතාවෙන් කෝටියෙන් එකක් වූ අපේ ලංකාවේ ඉන්න බෞද්ධයන්ගෙන් කොටසක් විතරයි. හින්දු කාරයෝ දෙනවා, මේ පිටරටවල ඉන්න මුස්ලිම් කාරයෝ දෙනවා. මේ වැරදි පන්සල්වල වැරදි මතය. ඒගොල්ලෝ මේක මේ අයිතිවාසිකමකට උඹලා පාංශු කූලෙටවත් එන්නේ නැහැ. ඒකනේ කියන්නේ මිනිස්සුන් බලෙන් මේ පන්සලට අල්ලා ගන්න බඳුව ගන්න ක්‍රමයක් උඹලා පාංශු කූලෙටවත් දෙන්නේ නැහැ. මේක වැරදි දෙයක්. එහෙමනම් දැන් ඔය ලෝකේ ඉන්න අනි මිනිස්සු පාංශු කූල දෙන්න එපා. ඒ මිනිස්සු දෙන්නේ නැහැ කවුරක් කොහේවත්. මේ අපේ මෝඩ බෞද්ධයෝ කීප දෙනෙක් විතරයි පාංශු කූල දෙන්නේ. ඒක අද සම්මතයක් සම්ප්‍රදායක්. මේ අපේ බුද්ධාගම් කාර්යය බමුණු මත හරියට වැරදි විදිහට කරගහගෙන තියෙනවා. දැන් පාංශු කූල දීම විතරක් නෙමෙයි, දැන් අඟහරුවාදා සිකුරාදා අපි මිනිහක් වලලන්නේ නැහැ, පුච්චන්නේ. ඇයි මේ? ඒ කාලේ බමුණෝ බදාදයි සෙනසුරාදයි තමයි අර මොන කෙම්මුර දවස්නේ මේ දේවාලවල දෙවියන් යැදීම් වගේ වැඩ කළේ බදාදයි සෙනසුරාදා. බමුණෝ උදේ රැයිම ගඟෙන් නානවා බදාදයි සෙනසුරාදා. බදාදයි සෙනසුරාදයි උදේ රැයිම් ගඟෙන් නාන්න ඕන හින්දා බමුණෝ නීතියක් පැනෙව්වා, අඟහරුවාදට සිකුරාදට මිනි ගඟට දාන්න එපා, මිනි පුච්චපු අලු ගඟට දාන්න එපා. මොකද පහුවදා උදේ රැයින් බමුණන්ට නාන්න ඇඟපත සෝද ගන්න ඕන ගඟේ. මේක නිසා මේ බමුණෝ නීතියක් දැම්මා, අඟහරුවාදා මිනි වල්ලන්නත් එපා පුච්චන්නත් එපා, සිකුරාදා පුච්චන්නත් එපා වල්ලන්න. උනේ මොකද? මේක දැන් අපේ මේ මෝඩ මිනිස්සු දැන් සිකුරාදට අඟහරුවාදට මිනි වලලන්නෙත් නැහැ, පුච්චන්නෙත් නැහැ. අපෝ ඒ දවස් හොඳද? මේවා මේ බමුණු මත. තව වගේ හරියට දේවල් තියෙනවා. අපි බලෙන් වැරදි දේ ඔය පාංශු කූලේ ඔය අඟහරුවාද වදා සිකුරා තව නොයෙකුත් ඒවා තියෙනවා. ඔහොම ඒගොල්ලෝ කරන දේ ඒගොල්ලන්ට කර්ම, ඔයා කරන දේ ඔයාට. ඔයා කරපු නරක දේ ඔයා පස්සෙන් ඉනවා, ඔයා කරපු හොඳ දේ ඔයා පස්සෙන් ඉනවා. ඒගොල්ලෝ කරපු හොඳ හෝ නරක හෝ ප්‍රාර්ථනා හෝ ඉල්ලීම් හෝ යදීම් හෝ ඒගොල්ලන්ටයි කර්ම වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ආශිර්වාදයක් කරනවා නම් ඒක කාටත්, එයාටත් හොඳයි ඔයාටත් හොඳයි. ඒගොල්ලෝ මෛත්‍රී පතුරනවා නම් එයාටත් හොඳයි ඔයාටත් හොඳයි. ඒගොල්ලෝ හොඳ වැඩ කරන අජ්ජත්තාව බහිද්දාව. ඒ වගේම ඒගොල්ලෝ නරක වැඩක් කරනවා නම් ඒත් අජ්ජත්තාව බහිද්දාව. ඔයා නරක වැඩක් කරනවා නම් ඔයාට අජ්ජත්තාව බහිද්දාව දෙකම නරකයි. දැන් ඔයාගේ නෑ ඔයා ගෙවන්න ඕන, ඒගොල්ලන්ගේ නම එයා ඒගොල්ලෝ ගෙවන්න ඕන. ඔයාට බෑ අනුන්ගේ නෑ ගෙවන්න, ඒගොල්ලන්ට බෑ ඔයාගේ නෑ ගෙවන්න. නෑ උනේ කවුද? තමා. නෑ ගෙවන්න ඕනේ කවුද? තමා. වෙන කාටවත් බෑ. මේක හොඳට දැන් කර්ම මේක කර්මෙ තේරුම් ගන්නකෝ. කර්මෙ කලේ කවුද? ක්‍රියාව කලේ තමා. ඒ ක්‍රියාවට වෙන ඵල විපාක හොඳ හෝ නරක හෝ ලැබෙන්නේ තමන්ට. ඒ නිසා තමන් කරපු හොඳ තමන්ට ලැබෙනවා, තමන් කරපු නරක තමන්ට ලැබෙනවා. ඒ නිසා දැන් ආනපාන කියන එකේම තේරුම නැවතත් අපි නරක වැඩේ අත්හැරලා හොඳ වැඩේ කරනවා. දැන් මෙහෙමයි, ඔයාට පිළිකාවක් හැදුණු නෑදෑයෙක් නම් එයාට පින්කමක් කරලා ආශීර්වාද කරන්න පුළුවන්, මෛත්‍රී කරන්න පුළුවන්. ඒක කරන්න දැන් ඔය සාමාන්‍ය කරන ක්‍රමයටම තමයි මේ සත්‍යක්‍රියා බලයෙන් එයාටත් යහපතක් වේවා, සුවයක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ඔව් මෛත්‍රී. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. එයාට දැන් එයාට දැන් මනස පිරිසිදු නම්, සිහිය තියෙනවා නම්, සිහි කල්පනා එයාට යොමු කරන්න පුළුවන් මේ මෛත්‍රී කරන්න. ධම්මානු ධම්ම ඔය ක්‍රම හතරම එයාට කියා දෙන්න පුළුවන්. කියලා එයාටම එයාගේ කර්මය කොටසක් අයින් කරන්න පුළුවන්. ඒ දෙකම කරනකොට මේක යම් ආකාරයක දන්නෙම නැතුව ඔය කැන්සර් එක නැති වෙලා ඉවර වෙලා යයි. ඒ මෛත්‍රී කරනකොට එයා, ඒ පින් දෙනකොට එයා, ඒ සමාව ගන්නකොට එයා, එයාගේ හිතේ තියෙන මේ ලේ පිරිසිදු වෙනවා. වාපිච්චෙන් සමනය වෙනවා. අර විෂම වූ වාපිච්චෙන් සමනය වෙනවා. එතකොට එයා දන්නෙම නැතුව අර කැන්සර් එකේ බලපෑම ක්‍රමානුකූලව අයින් වෙනවා ලේ පිරිසිදු වෙනකොට. මේ කැන්සර් කියන්නේ ලේ අපිරිසිදු වීම, වෙන මොකක්වත් නෙමෙයි. ලේ අපිරිසිදු කරන්නේ කවුද? කරගත්තේ කවුද? රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් කටයුතු කිරීම නිසා, වෙන මොකක්වත්
නෙමෙයි.
ඒ මීට ඉස්සෙල්ලා බොහොම ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කළා. දැන් ඒ වරදත් උපාදානය කරගෙන, ඒ ද්වේෂයත් උපාදානය කරගෙන ඇහිලා දැනුත් මේ ද්වේෂයෙන් කටයුතු කරන පුද්ගලයෝ එහෙම ඉන්නවා. මේ කූඩුව විතරයි වෙනස් වුණේ. ගතිය වෙනස් වුණේ නැහැ. ගතිය වෙනස් කරගන්න ඕන ඒ පුද්ගලයාමයි පළමු කොට. හැබැයි විවිධාකාර සංඥා ආවට ඒ සියලු සංඥා මේ පංචස්කන්ධයට අදාළයි. මොන සංඥාව ආවත් එක්ක රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලට අදාළයි. නැද්ද? ඒ නිසා අපි ඔය විවිධ සංඥා කොහෙන් ගත්තත් චක්කුසෝත ගාන ජීවාකාය මනෝහයට අදාළයි. ඔය ගිරිමානන්ද සූත්‍රයේ ඔය දෙකම නැද්ද? අනිත්‍ය සංඥා, අනත් සංඥා ඔය දෙක තියෙන. ඒ නිසා ඕකමයි හිතන්න ඕන. පරිමුඛන් සතින් උපට්ඨ පෙට්ටා කිව්වේ අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට එන හැට වෙන මොකක්වත් නෙමෙයි. ආනපාන කරන්න. ඒ නිසා ඔය දැන් සියලුම සංඥා ඔය හැයෙන් ඕන හැන්න. ඒ නිසා මේක හොඳට දැන් අපි මෙනෙහි කරනකොට හරියට තේරුම් ගත්ත ගමන් ඔය හැය හොඳට තේරෙන්න ගන්නවා. අපේ මේ පැටලිලි ගත නිසායි, ඔය ගැට ගැහීම නිසායි අපිට මේ නොයෙකුත් විවිධ සංඥා එනවා කියලා හිතන්නේ. නමුත් ඔය හයෙන් එකකට මිසක් වෙන මොකටවත් එන්න ක්‍රමයක් නැහැ. දොරවල් හයයි තියෙන්නේ. දොරවල් හයෙන් හරියට අවධානයෙන් දොරවල් හය කරෙහි ඉන්න ඕනේ. මේ කාවේ හැට, මේ කාවේ කනට, මේ කාවේ නාසයට, මේ කාවේ දියට, මේ කාවේ මනසට. නෑ, තව දවස් දෙකයි. ඒ දවස් දෙකේ බලවෙන්න එපා. තව සූත්‍ර ධර්ම කීපයක් තියෙනවා. නමුත් දැන් දැන් හුඟක් දුරටම 75ක් 80ක් නෑ 90ක්ම දැන් කරන්න ඕනේදී දැනගන්න ඕනේදී අත්තරින්න ඕනේදී දැනගෙන තියෙන්න ඕනේ. ඔයාට පුළුවන් ඒ පිට පුද්ගලයාටත් මග පෙන්නන්න. ඔයාට කරලා දෙන්න බෑ. ඔයාට අතින් අල්ලගෙන එක්කගෙන යන්න බෑ. සිටින්ම නැහි කළාට වැඩකුත් නැහැ. හැබැයි යම් ආශිර්වාදයක් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. නමුත් මේ මේ ධර්මය කොහෙන් හරි අහන්න සලස්සන්න. මේ ධර්මය කොහෙන් හරි ඇහෙන්නම ඕන. සෝතාපදානේ පඤ්ඤා සුතමේ ඥානිය ලැබෙන්න සලස්සන්න. එතකොට හරි. සංයෝජන අර සබ්බාසව සූත්‍රයේ තියෙනවා දිට්ටිගතං දිට්ටිගානං දිට්ටිකාන්තාරං දිට්ටි විසෝකං දිට්ටි සංයෝජන තියෙනවාද? දිට්ටි සංයෝජන. එතකොට මේ සංයෝජනයට හේතුව මොකද? වැරදි දෘෂ්ටි සංයෝජනය. එනිසා මේ දිට්ඨිය තමයි ඔක්කොටම එහෙම නැත්නම් දැක්ම. ඔය ප්‍රිය දෙයට ඇලෙන්නේ අය දිට්ඨි සංයෝජන. ඔය අප්‍රිය දෙයට තරහ යන්නේ වෛරයන් දිට්ඨි සංයෝජන. ඔය මනින්නේ මොකද? දිට්ඨි සංයෝජන. එහෙම එකක් ඔන්නම් එහෙමත් කරන්න පුළුවන්. නමුත් නානකොට කනකොට පැටිකිලියට යනකොට සක්මන් කරනකොට ටොයිලට් එකට යනකොට තව නොයෙකුත් වැඩ කරන්න එපා. දැන් ඔයගොල්ලෝ ගියේ හැටියට රසාවල් කරන්න ඕන. පර්යංකෙන් හිටියහින් නෑ. ඔන්නම් පර්යංකෙන් ඉඳගෙන විනාඩි 5 10ක් ඉන්න පුළුවන්. ඒ ඉන්දියත් හිතට එන අරමුණු කනට එන අරමුණු ඇහැට එන අරමුණු නවත්තන්න බෑ. ඒවත් ආනපාන කරන්න ඕන. දැන් අද පරයන්කෙන් ඉඳගෙන නාස් පුඩුවට හිත තියලා හුස්ම විතරයිනේ බලන්නේ. එතකොට අනික් දොරවල් ඒවා බුද්ධ භාවනාව ප්‍රාණයාම බව මෛත්‍රී කරන්න පුළුවන්. මෛත්‍රී කරන්න පුළුවන්. තරහ ඉවත් කරන්න පාන කරන්න ඕන. මෛත්‍රී පාන කරන්න ඕන. එතෙන්දි පරම මෛත්‍රිය තමන්ට මෙන්ම මුළු සබ්බ පාන භූත හිතාය අනුකම්පාය. සබ්බ පාන භූත හිතාය අනුකම්පාය. එහෙම නැත්නම් සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ පානා සබ්බේ රත්තා භවන්තු සුඛිතත්ත. දැන් අතීත ගති පුරුදු සියල්ලම එන්නේ කොතෙන්ට? කොයි වෙලාවෙ කොතෙන්ටද? වර්තමාන මොහොතේ. ඒ නිසා වර්තමාන මොහොතේ තමන්ට හිතට ආවේ වැරදි දෙයක් නම් නිච්ච සංඥාවක් නම් අත් සංඥාවක් නම් අසුභ සංඥාවක් නම් මේ සියලුම සුභ සංඥාවක් නම් මේ සිය ඔය දස සංඥාම වර්තමාන මොහොතට අදාළයි. ඒක අවශ්‍ය නැහැ. අපි අනික් වැඩ කරගෙන යන්න ඕන. මොකද ඇහුවේ? දැන් ඒ ණය තමන් අත්හැරියොත් ණය වෙන්නේ. තමන් නිස්සරණ අධ්‍යාසයෙන් නම් මේ වැඩේ කරන්නේ අත්තරිම් චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ. අනාලියෝ කියන්නේ ඒකට ඇලෙන්නේ නැහැ. මම දුන්නයි කියලා, මම කළයි කියලා, මම මේක කළේ කියලා හිතන්නේවත් නැහැ. එහෙමනම් අනාලියෝ. එහෙමනම් ඒක අත්තරිය. ඒකේ ණයක් වෙන්නේ නැහැ. ඒක කාටවත් අපි ඒක කළා කළ මොහොතේ පටන් අපි හිතෙන් සම්පූර්ණ පටිනිසග්ගෝ මුත්‍ති අනාලු මිදී නිදාසී නොඇලි අත්තරිය ආය අත්තරිය එච්චරයි. එයා එයාගේ යුතුකමකින් ඉටු කරන්න ඕන. එයා පින් දීලා පින් පවරලා එයත් යම් ආකාරයක යහපත් චේතනාවක් ඇතුව පිරිසිදු හිතෙන් ගත්තොත් එයා ණය වෙන්නේ. අපිට පාපයක් වෙන්නේ නැහැ. අපේ චේතනාව පිරිසිදු නම් අපේ පාපයක් වෙන්නේ නැහැ. අපේ චේතනාව කිලුටු නම් අපිරිසිදු නම් මේ ණය බලාපොරොත්තුවක් තියෙනවනේ. අර යුතුකම් වගේ මිතු කරන්න ඕනේ බලාපොරොත්තු අයිතිවාසිකම් අත්තරින්න. ඒකයි තියරි එක. ඒ දෙක නිතරම දුවතාවේ. පර්යංකෙන් හැම වෙලේම ඉන්න පුළුවන් නම් හොඳයි. නෑ දැන් පර්යංකෙන් ඉන්න වෙලාවට විතරක් කළා පර්යංකෙන් නැති වෙලාවට නොකරනවා නම් හරිද? ඈ ඒකනේ අර ඕකනේ සම්පජඤ්ඤ පබ්බේ තියෙන්නේ ගච්ඡන්නෝවා ටිතෝවා සයනෝවා අර අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ගතේ ටිතේ නිසින්නේ ජාගරිතේ සාහිතේ බාහිතේ ඔක්කොම මොකද තියෙන්නේ? කනකොට බොනකොට යනකොට එනකොට නානකොට විදුලාතු ගහනකොට ටොයිලට් යනකොට වැසිකිලි යනකොට හැම වෙලේම මොකද ආනපාන සතියෙන් සම්පජානකාරී හෝති වෙන්නේ. එහෙම නැතුව අර ඔය ඉන්න වෙලාවට විතර මේක හිටියොත් ප්‍රමාණවත් නැහැ. දැන් අපි හරක බැඳලා ඉන්න වෙලාවේ ගොයන් කන්නේ හරක ලෙහෙලා දැම්ම වෙලාවේ හව් හව් ගාලා ගොයන් කරනවා වැඩක් නැහැ. ඒ වගේ වැඩක් මේ හරක කිව්වේ කවුද? තමන්ගේ විඥානේ. දැන් අර හරක බැඳලා ඉන්න භාවනා මධ්‍යස්ථානේ හරක බැඳලා ඉන්නේ. දැන් ගොයන් කන්නේ දැන් භාවනා මධ්‍යස්ථානේ ගෙදර ගියාම හරක ලෙහුවා. දැන් රාගයේ ද්වේෂයේ මෝහයේ හව් හව් ගාලා කනවා. ඒකයි වෙන්නේ. ඒ සම්මත සම්ප්‍රදායික ක්‍රමේ හැටි ඒකයි. දැන් මෙතන ওই ක්‍රමේ නෙමෙයි තියෙන්නේ. අපි මොන වැඩේ කොහොම කළත් Taman ස්වයං පාලනයකට පුරුදු වෙන්න ඕන. ගෙදර ගියත් මේ ස්වයං පාලනේ තියෙන්න ඕන. රස්සාවට ගියත්, වැඩේට ගියත්, එළවණු කොටත්, ගෙදර ගියත් ඔය සියලුම රාජකාරි කරන්න පුළුවන් වෙන්න ඕන මේ භාවනාවක් කරමි. කොයි භාවනාව කළත් ආනපානයි භාවනාව. තේරුණාද? කොයි වැඩේ කරමිනුත් ආනපාන කරන්න පුරුදු වෙන්න ඕන, පුළුවන් වෙන්න ඕන. එහෙම නැතුව ඔය එක තැනකට වෙලා පැය දෙකක් තුනක් ආනපාන කිරීම බුද්ධ භාවනාවක් නෙමෙයි. එහෙම පුරුදු කරන ක්‍රම තියෙනවා. නමුත් හැමතිස්සෙම අපිට ඕක ඉඳගෙන ඉන්න බෑනේ. දැන් ඔය බොහොම අමාරුවෙන් පැය 6ක් 7ක් අර එක ඉරියව්වේ ඉන්නවයි කියන එක මොකද්ද? මේ කයට දුක් දීලා කය දවා තවා මනස පාලනය කරන්න හදනවා. සම්පූර්ණම වැරදි ප්‍රාණයාම ක්‍රමයක්. අපි කරන්න ඕන මනසේ පිරිසිදු බව ඇති කරගත්තාම සංවර වෙන්නේ මනස, සංසිඳවන්නේ මනසෙන්, සම්මා වෙන්නේ මනස. ඒ අනුව ක්‍රියාව, කතාව, සිතුවිල්ල, සිතුවිලි සියලුම දේ සංවර වෙනවා, සංසිඳෙනවා, සම්මා වෙනවා. අනික ඕන වැඩක් නියමාකාරයට ආනාපාන සතියේ ඉඳලා කරන්න, කියන්න, හිතන්න පුළුවන්. ඒත් පුළුවන් වෙන්න ඕන. ඒකට පුරුදු වෙන්න ඕන. ඒක කරලා බැලුවාම ලක්ෂයක් සෙනග ඉන්න තැන වුණත් Tamanට ආනපාන සති සමාධියෙන් සමාපත්තියට සමවදින්න පුළුවන්. හැබැයි ඈ බුදුගුණ සිහිපත් කිරීම නෙමේ අනුස්සතිය හරි. බුදුගුණ ගායනා කිරීම යම් ආකාරයක දෙයක්, නමුත් මේකට අදාළ වෙන්නේ බුද්ධානුස්සතියයි බුදුගුණ ගායනාවයි දෙකක් මිසක් එක නෙමේ. බුද්ධානුස්සතිය කියන්නේ බව උදුරා දමන්නට උපකාර වන අනුස්සති. නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා බුද්ධානුස්සති. බුදුගුණ ගැයීම තමන් තුළත් බුදුගුණ පවත් ගන්නවා නම් හරි. එක බුදුගුණයක් හෝ තමන් තුළ පවත්වා නොගෙන ඕක සජ්ජායනා කර කර කියව කියව පාඩම් කර කර හිටියට හරියන්නේ නැහැ. ඉතිපිසෝ ගාථාව ලක්ෂ වරයක් කිව්වත් වැඩක් නැහැ. තමන් ගාව අරහං ගුණේ නැත්නම් නිසි විදියට පිළිපදින්න නෙමෙයි ඕන, තමන් තුළ මේ ගුණය පිහිටවා ගන්න. සීලේ පතිට්ඨාය, පතිට්ඨාය කියන්නේ තමන් තුළ පිහිටවා ගන්න. ඒ මිසක් දැන් ඔය ගුණ ගාත හැටියට ගායනා කරනවා සජ්ජායනක. උදේ කියනවා වත, හවස කියනවා වත. ඒක වතක්. වත කියන්නේ සීලබ්බත පරාමාසයට වැටේ. අර්ථය දන්නෙත් නෑ. ඔය ගිරව් වගේ කියවනවා. හැබැයි ඔය එක ගුණයක්වත් තියෙනවද? එක ගුණයක්වත් හිටිනවද? පිටනවද? නෑ, වැඩක් නෑ. ඒක තමයි දන්ත ධූරයේ පිටනවා කියන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒක ගැන හිතන් දෙන්න. බිඳිලා යනවා නම් කොයි වෙලාවෙත් කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, මැරෙනවා. ඒක ඒක ගැන ප්‍රශ්නයක් නෑ. ඒ මොහොතේ තමන්ගේ හිත පිරිසිදු නම්, රාගයෙන් තොර නම්, ද්වේෂයෙන් තොර නම්, මෝහයෙන් තොර නම්, ඒ වෙලෙම මගඵල ලැබලා මරණයටපත් වේ. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තුවක් තියන්න එපා. දැන් මේ සූත්‍රයක් තියෙනවා, මේ පොතේ එක දාලා නැහැ. භාවනා අනුයුක්ත සූත්‍රය කියලා, ඒකත් පොඩ්ඩක් විග්‍රහ කරන වෙලාවකදී මේ දවස් ඉදිරි දවස් දෙක ඇතුළත මේ සූත්‍රයේ තියෙන්නේ උදාහරණයක් බුදුහාමුදුරුව දීලා. දැන් කිකිලියෙක් විතර දාලා, කිකිලික වැඩේ මොකද්ද? විතර ටික රකින්න එක. කිකිලි දවසක් රැකලා බලනවද, හොටෙන් ඇනලා පැටවු ඉන්නවද නැද්ද කියලා? එහෙම බලන්න ගියොත් මොකද වෙන්නේ? ආයි පැටවු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කිකිලිගේ යුතුකම වගකීම මේ විතර ටික නිවර්දි වෙලාවට රකින්න එක. පැටවු ලැබෙන එක ගැන කිකිලිගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. පැටවු ලැබේ. හැබැයි ලැබෙන ගම්ම කිකිලි විතර ටික රකින්නවා. ඒ වගේ අපි මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න ඕන. අපිට ලැබෙන ප්‍රතිඵල ගැන, ඵල ගැන, මග ඵල ගැන අපි කල්පනා කරන්න ඕන. ඒක ලැබෙන වෙලාවට ලැබේ. ඒක ලැබෙනවා අපි කළ යුතු දේ කළොත්. උදය වැය, සමුදය වැය, සම්බන්ධතාවයක් උපදිනවා, සම්බන්ධතාවය ගෙවිලා යනවා. ප්‍රියයි මනාපයි කියලා අපි උපාදානය කරගන්නවා. උපාදානය කරගත්ත දේ වැය වෙලා ගෙවිලා විනාශයට පත් වෙනවා. එකත් කායික වේදනාව. කායික වේදනාව මේ උපාදානය කරගත්ත, උපතදි හදාගත්ත කයට ලැබෙන දෙයක් මිසක අපි ඒක මනසෙන් ඉවසන්නට උපේක්ෂා සිතින් ඉවසන්නට පටන් ගත්තොත් ඒකත් අපිට නවත්තන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවන්ට මේ උපතින් පුතග්ජන පුද්ගලයෙක් හැටියටනේ බෝසත් කුමාරයාටත් මේ උපාදානය කරගත්ත කයල ඒ කයටත් රෝගී හැදුණා, ලෙඩ හැදුණා, ස්නායු රෝග හැදුණා. ඒ වුණාට බොජ්ජංග පිළිත කියලා ඒකෙන් මිදුණා.
චතුරාර්ය භාවනාව පාවිච්චි කරන විස්තර කිරීමේ වන්සේ පැහැදිලි කරා. ඉස්සර වගේ වෙන වෙනම භාවනා නොකර ඉතින් අරමුණු අනුව තෝරගෙන භාවිතා කරා.
ඒක තමයි නියම නිවැරදි ක්‍රමය. ඒකමයි. දැන් අපේ හිතට නිච්ච සංඥාවක් එන වෙලාවේ අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන. අර්ථ සංඥාවක් එන වෙලාවටයි අනත්ත අනුපස්සනා කළ යුතු. සුභ සංඥාවක් එන වෙලාවටයි අසුභ අනුසති කළ යුතු. හඳුනා ගැනීම දැන ගැනීම තමයි අත්‍යවශ්‍ය. ඒකනේ පරිමුඛං සතින් උපට්ඨපිත්වා සතෝ ආස සති සතෝ පති කිව්වේ. ඔය හඳුනා ගැනීම වෙන මොකක්වත් නෙමෙයි. ඒක ඥාන මත්තාය පති සති මත්තාය. ඒ මොකද ඔයක තමයි තියෙන්න ඕන. යම්මාකාරයක ඒ කියන්නේ ඒ දැන හඳුනා ගන්නට ලැබෙන ඥානය ලැබෙන්නේ කොහොමද? සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන බණ අහලාමයි මේ ධර්මය තේරුම්ගෙනමයි දිට්ඨිය පිරිසිදු කරගෙනමයි. අනත්ත සංඥා වඩනකොට අත්ත සංඥාව පජහති වෙනවා. අනිච්ච සංඥාව වඩනකොට නිච්ච සංඥාව පජහති වෙනවා. දැන් අපි නිච්ච සංඥාවක් ආවාමයි උපාදානය කරගන්නේ නිච්චංශයි. එතකොට උපාදානය කරගන්න හිතට යමක් අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් දැක්ක යමක් දෙයක් තැනක් අවස්ථාවක් උපාදානය කරගන්නේ නිච්ච සංඥාවක් තියෙන නිසා. අනිච්ච අනුපස්සනා කළාම මොකද වෙන්නේ? ඒක උපාදානය කරගන්නේ නැහැ. ඒකේ අනිච්ච බව මෙනෙහි කළා ඒ නිච්ච සංඥාව ප්‍රහාණය වුණාම උපාදානයෙන් මිදී නිදහස්
වෙනවා.
දෙකටම ඒක තමයි යුගනද්ද කිව්වේ. ආනපාන දෙකම යුගනද්ද හැටියට එකටම කෙරෙන්න ඕන. සම්බන්ධයක් තියෙනවා. නමුත් අසුභ සංඥාව වැඩි යුත්තේ සුභ සංඥාවක් සුන්දර බවක් රාගයක් හිතට ආවා. ආදීනව සංඥාව වැඩි යුත්තේ ආස්වාදයක් ආවා. ඒ හැම එකටම වෙන වෙනම දෙයක් තියෙනවා. දෝතාවේ තේරුම් ගන්න ඕන. හැම සංඥාවක්ම වැඩි යුත්තේ ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට අර වැරදි පාරට යන වැරදි සංඥාවක් අයින් කිරීම සඳහා. ඒක දැනගන්න ඕන හඳුනගන්න ඕන කවුද? තමන්. වෙන කාටවත් බෑ. වෙන කවුරුවත් වෙන කාටවත් කියන්න බෑ. ඉල්ල ගන්න ඔන්න ඔයාට නිත්‍ය සංඥාවක් ආවා කියලා. ඔන්න ඔයාට දැන් අසුභ සංඥාවක් ආවා කියලා. ඒක කියන්න කාටවත් බෑ. ඒක කවුද හඳුනගත යුත්තේ දැනගත යුත්තේ? තමන්. ඒක තමයි කිව්වේ අර තමන් බොහොම අවධානෙන් මේක ඉන්න ඕන. දැන් ඕනම වැඩක් කරනකොට අපේ හිතට එන අරමුණ ගැන විතරයි අපි දැනගන්න ඕන. ඒ අරමුණ හොඳද නරකද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඔවමයි වැඩි. ඔව්. නමුත් මේ ක්‍රමය ඊට වැඩිය ඍජුයි, ලේසි, පහසුයි, සරලයි. අරග නිකන් මේ පැත්තෙන් අත දාලා මේ කන අල්ලන්න හදනවා වගේ.
මොකද්ද
මොකද්ද එහෙනම් අයින් උදුරලා දාලා නැහැ. తాවකාලිකව යටපත් කළ විතරයි.
එහෙමනම් මොකද
කරන්නේ? ඒක තමයි දැන් අර මෙත්තානුසතිය වැඩි වීම తాවකාලිකව අයින් කිරීම. මොකද්ද අපි කරන්න ඕනේ? දැන් මේ තරහ ඔය මාත්‍යා හිතේ නිච්ච වෙලා. සුඛ වෙලා, අත්ත වෙලා, අභිනන්දනයෙන් උපාදානයක. මොකද කරන්න ඕනේ? අනිච්චානුපස්සනා කරලා අර තරහේ නිච්ච බව අයින් කරන්න ඕනේ. අනත්ත අනුපස්සනා කරලා අර තරහේ අත්ත බව අයින් කරන්න ඕනේ. නිබ්බිදානුපස්සනාව වඩලා ඒ තරහට නොබැඳෙන තත්වයට තමන්ගේ හිත පිරිසිදු කරගන්න. ඒ වගේම පටි නිස්සග්ගානුපස්සනාව වඩලා අර තරහ උපාදානය කරගත්ත දේ කපලා උදුරලා අස්කරනකම් මේ තරහ එනවා. ඒකනේ දැන් මේක මේ මෙත්තානුසතිය සමතේ විතරයි. මරණානුසතිය බුද්ධානුසතියෙන් තමයි මේක උදුරා අස්කරලා අයින් කරන්නේ. මේක දෙකක් චතුරාරක්කා වල ඔය හතරම තියෙනවා. ඒ මතක් වෙන්නේ තමන් ගාම නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තාම
තියෙනවා.
දැන් තමන්ටම මේක ප්‍රත්‍යක්ෂව බලන්න කරලා බලන්න පුළුවන්. උපේක්ෂිත තියෙනවා නම් ආයි තරහ වෙන්න බෑ, තරහ එන්න බෑ, තරහ ගන්න බෑ, තරහ යන්න බෑ. ඒ තරහ එන වෙලාවෙම දැන් තමන්ට පුළුවන් උපේක්ෂිතින් ඒ පුද්ගලයාට මොකක් හරි හේතුවක් නිසා වේගයක් එන්නේ නැති. මම ඒ වේගෙට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ඕනේ නැහැ. ඒක තමයි උපේක්ෂිත. දැන් එතකොට තමන්ගේ මැනීම අනික් පුද්ගලයා ගැන තියෙන තමන්ගේ මැනීම එක පාට වෙනස් වෙනවා. ඒ පුද්ගලයා පුතක් යන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාටත් අපි අපේ වචනය ගැලපෙන්න නැහැ, පෑහෙන්න නැහැ, සීහෙන්න නැහැ. ඒක පුද්ගලයාගේ මැනීම වැරදියට. අපිට ඒ පුද්ගලයාගේ මැනීම හදන්න බෑ. හැබැයි අපි ඒ වැරදි පුද්ගලයා නිසා වැරදි පුද්ගලයා කරන දෙයට අපි ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ඕනේ නැහැ. එතකොට කවුද හැදෙන්නේ? තම අර පුද්ගලයාත්. හැබැයි එතකොට හැදෙනවා. දැන් අත් දෙකක් එපා අපුඩි ගහන්න. දැන් ඔය එයා බනින්න බනින්න ඔයා තැන්කියු කියනවනේ. හැමදාම් බනින්න, හැමදාම් තරහ ගන්න. එයාටත් කල්පනා කරන්න හේතුවක් වෙනවා. මොකද අර ඔයාගේ මෛත්‍රී කිරීම ඒ පුද්ගලයාට බලපෑමක් හැටියට යනවා. වෙවුනේ නැතුවට කිරණ. නිබ්බාන කියන්නේ බාන් තුනෙන් මිදී නිදහස් වීම. ඈඳුතු තුනෙන් මිදී නිදහස් වීම නිබ්බාන. බාන් තුනෙන් මිදී නිදහස් වීම. බැඳුණු බැමි තුනෙන් මිදී නිදහස් වීම නිබ්බාන. මොනවද බැමි තුන? රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. ඒ සනික රෝධ ගහන්නේ පුරුද්ද නිසා. දැන් මේ පුරුද්ද හිමීන් තරේ අනිත් පැත්තට පුරුදු කරගත්තාම නිරෝධ කරලා ඒ රෝධ ගැහිම දැන් හුඟක් ඔන්න රෝධ ගහන්න එනවා කියලා දන්නවා. ඒ රෝධ ගැහිම නිරෝධ කරන්න පුළුවන්. මේක පිළිබඳව සන්තාන විතක්ක සූත්‍රයේ පැහැදිලි විග්‍රහයක් පියවර කීපයක් ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් ඒකත් ඒක ටිකක් කියවලා තේරුම් ගත්තොත් හොඳයි. නමුත් රෝධ නිරෝධ කළ යුතුමයි. ඒකට නොයෙකුත් ක්‍රම නොයෙකුත් සූත්‍රවල ඉදිරිපත් කළා තියෙනවා. හොඳයි, එහෙනම් දැන් වැදගත් සූත්‍ර ඔක්කොම වගේ කිව්වා. තව හෙට උදේටත් සූත්‍රයක් තියෙනවා, අදහවසටත් කිය යුතු දේවල් පිළිබඳ සූත්‍ර ආශ්‍රයෙන් කියන්න තියෙනවා. තවත් බොහොම කෙටි සූත්‍ර කීපයක් විතරයි දවස් ඉදිරි දවස් දෙකේදී කියන්න තියෙන්නේ. දැන් සිකුරාදා වෙනකොට මේ දැනගත යුතු දේ, කරගත යුතු දේ සහ අත්හැරිය යුතු දේ, භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහීනම් අභිඥාතං අභිඤ්ඤය ඔක්කොම වගේ දැනගන්න ලැබේ. ඉතින් ඒක නිසා සෙනසුරාදා වෙන විට සිකුරාදා අවසන් වෙනකොට සියලුම දේශනා අවසානයි. සෙනසුරාදා උදේ උදේවඩුවේ තම තමන්නුත් ඉදිරිපත් වෙන්න ඕන තමන් මේ සතිය තුළ ලබාගත් දේවල්, ඒ වගේම තමන්ගේ ඒ ප්‍රතිඵල පිළිබඳව තමන්ට යම් හැම කෙනෙක්ම නෙමේ පුළුවන් අය යම් ප්‍රකාශයක් කරන්න. මොකද හේතුව දැන් ඉදිරි වැඩසටහන් සඳහා මේ වගේ දේවල් සමහරට අඩු පාඩු අවශ්‍යතා, වෙනස් කළ යුතු දේවල් චෝදනා යෝජනා මේවත් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා සෙනසුරාද උදේවරුවේ පැය දෙකක් දෙකහමාරක් පමණ උදේ 8:00 10 මාර දක්වා ඕනෑම කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා විනාඩි 5-6ක් මේ පිළිබඳව තමන් ඒ ආපු පුද්ගලයා වෙනස් වූ ආකාරය, ඒ ආපු පුද්ගලයාම නම් යන්නේ ආපහු ගෙදර, මේකේ පළක් හරයක් අර්ථයක් නැහැ. ඉතින් ඒක නිසා තමන් වෙනස් වූ ආකාරයක් තියෙනවා නම් යම් යම් වචන කීපයක් විනාඩි කීපයක් තුළ තමන්ටත් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා සෙනසුරාදා දේවල්. හොඳයි, එහෙනම් අදට අවසානයි. කවුරුත් සාදුකාරයක් දෙන්න. එනම් පින් අනුමෝදන් කරන්න ගාථාව කියන්නේ එතාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං භෝ ඥාති සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමු සතන් සමාගමෝ තුයාව නිපාන පත්තියා.